ඉතින් ඇත්තටම සම්පත් ඔයා ඒක බැලුවද ඔයාට මොකද තේරෙන්නේ? මටත් ඉස්සරම දැනුමක් නැහැ. නමුත් ඒක තමයි මතු කර ප්‍රශ්නේ.
මොකද්ද ප්‍රශ්නේ කියන්න බරට?
ඒ සූත්‍රයේ චුල්ල වෙදල්ල සූත්‍රයේ සර්ත් මට කිව්වා අර වටිනවා කියලා ඒ සූත්‍රේ මමත් ඊයේ බැලුවා ඇත්තටම ඒ සූත්‍රය කියන්නේ ඒකේ ගොඩක් හොඳ මාර්ගයක් විවෘත කරනවා කියලා තේරෙනවා. නමුත් ඒකේ තියෙන හැම දෙයක්ම අපිට ඇබ්සෝබ් කරගන්න බැරි ගැතියක් තමයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඩිස්කෂන් එකකට ගෙනාවා නම් අපිට ඇත්තටම ඒකෙන් ටිකක් හොඳයි කියලා හිතුණා.
හා කමල් තම අත්තක නැද්ද මේ අර වේදනා ගැන මම කතා කරපු ටිකක් තිබුණා චුල්ල වේදල්ල සූත්‍රේ.
මතකයි කියන්නද
නෝ? ඒක ඔව් ඒක වත් කමන්නේ නැත්නම් ඒක තියනවා නම් පස්සේ හරි මේ ඔයගලන්ටත් එක්ක ෆෝවර්ඩ් කරලා දාන්න මටත් හොයාගන්න බැරි වුණා ඒක. අපි හොඳ සාකච්ඡා ටිකක් කළා ඉස්සර.
ආපහු පස්සේ
ඔය ප්‍රශ්නේ මන් දන්නවා. ඉතින් ඔය දැන් ඔය මේ වසන්ත කිව්වහන් තමයි මම මේ ඔක්ක අහන්න ඇති කියලා දැන් දැනගත්තේ.
මේක මෙහෙම වෙනවා මද?
ඔව් ඒ කියන්නේ ඔය කැරකිලා ඉන්නේ අන්තිමට රහතන් වහන්සේට වේදනාව තිබුණා නේද කියන එකට.
එතෙන්දා වෙන ඒක නෙමෙයි කතා කරේ. සුඛ වේදනා තියෙනකොට හැම සුඛ වේදනාකම මේ රාගාංශය තියනද කියලා. එතකොට එයා කියනවා නැහැ කියලා. එතකොට
ඒ ටික පොඩ්ඩක් ඉන්න මම මතක් කරන්නම් ඔය දැන්. ඔයාලන්ට මතකද නැහැ
නේ.
වේදනා ಜಾති තුනක් තියෙනවානේ.
ඔව්.
ඉස්සෙල්ලා අහනවා වේදනා ಜಾති මොනවද කියලා. එතකොට කියනවා ඔය සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා. ඊළඟට අහනවා ඒවයි මොනවද මේ අනුසය. එතකොට සුඛ වේදනාවේ රාගානුසය, දුක්ඛ වේදනාවේ පටිඝානුසය.
අදුක්ඛේකේ
අවිද්‍යානුසය.
අවිද්‍යානුසය.
ඔව්. ඊළඟට අහනවා හැම සුඛ වේදනාවෙම රාගානුසය යෙදෙනවද? හැම මේ දුක්ඛ වේදනාවෙම පටිඝානුසය යෙදෙනවද? හැම මැදහත් එකේම මේ අවිද්‍යානුසය යෙදෙනවද කියලා. එතකොට කියනවා නෑ කියලා. ඊට කලින් මේ ප්‍රශ්නයක් අහනවා සුඛ වේදනාවේ සුඛය මොකද්ද? දුක්ඛය මොකද්ද කියලා. ඊළඟට දුක්ඛ වේදනාවේ දුක්ඛ මොකද්ද? සුඛ මොකද්ද කියලා අහනවා. අදුක්ඛම සුඛයකත් අහනවා මේ විදිහටම. නේද? මම හිතන්නේ.
ඔව්.
සුඛ වේදනාවට කියනවා මේ ඉතිති සුඛා මේ මොකද්ද? විපරිණාම දුක්ඛ. හරි. දුක්ඛ වේදනාවට කියනවා ඉතිති දුක්ඛා විපරිණාම සුඛා. මේකත් හරිනේ නේද?
ඔව්.
අදුක්ඛම සුඛ එකට දැන් එහෙම කියන්න බෑනේ. ඒකේ තියෙන්නේ වෙන උත්තරයක්. මතකද කාට හරි?
ඥාන සුඛයත් අඥාන දුකත් ඇත්තේ කියලා තියෙනවා.
ඔව්. ඥාන සුඛා අඥාන දුක්ඛ. ඒ කියන්නේ ඥාන කියන්නේ එක ගැන හරියට දන්නවනම් ඒක තමයි එතන තියෙන සුඛේ. ඇත්ත ඇති ඇති දන්නවනම්. එක නොදන්නකම නෑ දුක කියලා තමයි එතන පෙන්නන්නේ. නේද?
හරි.
අවස්ථා එතන එහෙම තමයි.
ඊළඟට ප්‍රශ්න ටිකේ යන්නේ හැම සුඛ වේදනාවෙම රාගානුසය තියෙනවද? හැම දුක්ඛ වේදනාවෙම පටිඝානුසය තියෙනවද? හැම අදුක්ඛම සුඛ එකේම අවිද්‍යානුසය තියෙනවද කියලා. එතකොට ඒකේ නෑ කියනවා. නෑ කියලා ඒව නැති වෙන උදාහරණ ටිකක් දෙනවා. හැම දුක්ඛ වේදනාවෙම පටිඝානුසය තියනවාද? හැම සුඛ වේදනාවෙම රාගානුසය තියනවාද? ඔව්, සුඛ වේදනාවට මොකක්ද එහෙම නැති උදාහරණේ?
ධානය. ධානවලට
කොයි ධානයද කියලා කියනවා නේද?
පළවෙනි ධානය.
ඔව්, කොහොම හරි ධානයකදි තියෙන සුඛයේ රාගානුසය යෙදෙන්නේ නැහැ. ඒක ඉතින් ඒක හේතුව ගන්න පුළුවන්. ධානයකට සමවදින්නෙම කාමයන්ගෙන් වෙන්න නේද? විවිච්ඡ කාමීහි විවිච්ඡ කුසලීහි කියලා කියනවනේ.
ඔව්. පළවෙනි ධානයනේ.
ඔව්. පළවෙනි එකෙන් ඉඳන් ඉහළට ඔක්කොම ඉතින් ඒක තියෙන්නේ එතකොට. පළවෙනි එකේ එහෙමනම් එතනින් එහාට කොහොමද එහෙමනේ? එතකොට ඒකේ එතකොට රාගානුසයක් යෙදෙන්න බෑ. හැබැයි ධානාංගවල සුඛ තියනවනේ, සුඛ වේදනා. එතකොට ඒ සුඛයේදී රාගානුසය යෙදෙන්නේ. ඒකෙන් එතකොට තේරුම් ගන්න පුළුවන් අර පොදුවේ සුඛ වේදනා රාගානුසය තිබුණාට එහෙම නැති වෙලාවලුත් තියෙනවා. ඒ වගේ දුක්ඛ වේදනාවට කාට හරි කියන්න පුළුවන්ද?
ඔව්, මේ මාර්ගඵලයක් ලබා ගන්න බැහැ කියලා දුක ඇති වෙනවා නම් ඒ වෙලාවට මේ ඒකට පටිඝයක් ඇති වෙන්නේ
නැහැ. ඔව්, ඒක සාමාන්‍යයෙන් දෙන්නේ දැන් මාර්ගයේ වඩන කෙනෙකුට තමයි. ඒක මාර්ගඵල ලාභියෙකුට වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු සෝවන් කෙනෙක් මාර්ගේ වඩන්න උත්සාහ කරනවානේ. එතකොට එයාට පේනවා අපි හිතමු රහතන් වහන්සේ කෙනෙක් රහත් වුණා. එතකොට මෙයාට නිකන් දුකක් ඇති වෙනවා නේ, මන්තාම රහත් වුණේ නෑනේ කියලා එකක් එනවනේ. එතකොට නිකන් අර දුකක් නෑනේ. හැබැයි ඒ දුක්ඛ වේදනාවේ පටිගය නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේක තරහවකින් නෙමෙයි ඒක හිතන්නේ. නමත් මේක කරගන්න ඕන, තව උත්සාහ කරන්න ඕන, තාම කරගන්න බැරි වුණානේ කියලා වගේ සංවේගයක් වගේ එකක් නෙමෙයි. එහෙම එකක් තියෙනවා. එන්න මේ දුක්ඛ වේදනාව තිබුණාට එතන පටිඝානුසය යෙදෙන්නේ නැහැ. හරි.
අවසර.
ඊළඟට අනිත් එකට අදුක්කම සුඛ එකේ මොකක්ද ඒකට කියන්න තියෙන්නේ?
සැපයත් පහ කිරීමෙන් දුකත් පහ කිරීමෙන් චතුර්ර දාණයට ප්‍රභව වාසය කරයි. එයි අවිද්‍යාව පහ කරයි. එහි අවිද්‍යාව නොසේ නොවේ.
හතරවෙනි ධ්‍යානෙ.
හා.
හතරවෙනි ධ්‍යානෙ. ඇහෙනවද? හතරවෙනි ධ්‍යානෙදිනේ
මොකද්ද ඒකේ තියෙන්නේ? සූත්‍රේ තියනද කවුරු හරි දන්න?
හතරවෙනි ධ්‍යානෙ.
ආ, ඔව්. පෙරවෙනි ධ්‍යානෙ, දැන් හතරවෙනි ධ්‍යානෙ ගන්නේ. හතරවෙනි ධ්‍යානෙදි තමයි උපේක්ඛා කියන එක තියෙන්නේ. ධ්‍යානාංග ගන්නකොට දන්නවනේ නේද? සුඛ වේදනාව තුන්වෙනි එකේ තිබිලා එක හතරවෙනි එකට යනකොට උපේක්ඛා වෙනවනේ. එතන උපේක්ෂාව තියෙනවා. ඒ කියන්නේ ඒක එතකොට ඇත්තටම දුක්ඛම සුඛයකට දාන්න පුළුවන් නේද? වේදනාව.
ඔව්.
එතෙන්දී තෙන් අවිද්‍යානුසය නැහැ කියලා කියනවා. හැබැයි ඒක අපිට ගන්න වෙන්නේ මේ අතන තමයි මේ අපිට අර ධානවල වෙනසක් කතා කරන්න වෙන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් ධානෙට සමවැදිලා ඉන්නවා නම් එතන උපේක්ෂාව එක පැත්තකින් තියනවා. හැබැයි එතන අවිද්‍යාව තියෙන්න බෑනේ නේද?
ඔව්. සාමාන්‍ය කෙනෙක්ගේ තියෙනවා නේද අවිද්‍යාව?
සාමාන්‍ය කෙනෙක්ගේ තියෙනවා. අතන තමයි එතකොට ආර්ය මාර්ගයේ ධ්‍යාන කියලා ගන්න වෙන්නේ. මේ දෙකේ වෙනසක් අපි කතා කළා නේද දවසක්. ඒ වෙනස එතනින් හිතන්න පුළුවන්. ඒ ආර්ය ධානවල එහෙම අවිද්‍යාව නැති ධානයක් තියෙනවා. අවිද්‍යාව තියාගෙන ධාන වලට යන්න හැකියාවක් තියෙනවා නේ. අර අවස්ථාව එතකොට මේ අවිද්‍යාව නැති අදුක්කම සුඛ අවස්ථාවක් කියලා ගන්න පුළුවන් හතරවෙනි ධානය. අදුක්කම සුඛ වේදනාව. මාර්ගඵල ලැබපු කෙනෙක්.
නමුත් අපිට හතරවෙනි ධානය හැම අවස්ථාවෙම අවිද්‍යාවනුසේ නැහැ කියලා කියන්න බෑ නේද?
ඔය එතෙන්දී තමයි අර ප්‍රශ්නේ එන්නේ. මේ අපි අර කලින් උත්සාකච්ඡාවක් ගියේ මං හිතන්නේ අපේ එකක් සාමාන්‍ය අයගේ ධානයයි ආර්ය මාර්ගයේ තියෙන ධානයයි එකමද වෙනස්ද කියන එකේ කයිතින් අතන පොඩි වෙනසක් පේනවා. එතකොට ධානේ වෙනසක්ද නැත්නම් ඒ අනුසය නැතිකම නෙවෙයි කියන්නේ ඉතින්. ඉතින් හරියටම උත්තරයක් ගන්න බෑ. ඒ වුණාට එහෙම අවස්ථාවකුත් තියෙන්න පුළුවන් නේද? විද්‍යානුසය නැති හතරවෙනි ධානය. ඒ විදිහට තමයි ඉතින් මේ වේදනා තුනේ අර එක්සෙප්ෂන්ස් ටික කියන්නේ. මේවයිදි සාමාන්‍යයෙන් මෙහෙම වුණාට එහෙම නැති අවස්ථා තියෙනවා. ඊට පස්සේ ඔකේ යනවා මේ පටිභාගය කියන එකක් අහගෙන යනවා. පටිභාග පාලි වචනේ තියෙන පටිභාග. එතකොට සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද? දුක්ඛ වේදනාවේ පටිභාගය මොකද්ද? අදුක්ඛම සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද කියලා. ඒක වෙන වෙනම අහගෙන යනවා.
පටිභාගය කියන ඔපොසිට් කියන එකද?
ඔව්. ඒ වගේ තේරුමක් තමයි ගන්න තියෙන්නේ. විරුද්ධ භාගය. භාගය කියන එකත් ගන්න වෙනවා. අද හාෆ් වගේ. ඒක අය ඔපොසිට් වෙන්නත් ඕන මේ අර අරකේම කෑල්ලක් වගේ කතාවකුත් තියෙනවා. පටි භාග.
අනික් බෑය.
ඔව්. ගෙඩියක් ගත්තොත් අනික්
බෑය වගේ.
හැබැයි ඒකේ අපි සමානකමක් නේ දකින්නේ. මේකේ පටි කියන හින්දා ඒකේ විරුද්ධකමකුත් තියෙනවා.
අනික් පැත්ත. නමුත් ඒකේම අනික් පැත්ත වගේ.
ඒක අනික් පැත්ත.
ඒකේ මුල් හරියට
නෑ. උත්තර ටික බලනකොට ඒක පැහැදිලි වෙනවා. දැන් ඔන්න සුඛ වේදනායි පටිභාගේ තමයි දුක්ඛ වේදනාව.
ඒක පැහැදිලිද සර්?
දුක්ඛ වේදනායි පටිභාගේ තමයි සුඛ වේදනාව. දැන් ඒ දෙකනම් අපේ සාමාන්‍ය ජීවිතේ වෙන්නේ ඕක නේද? අපි වාඩි වෙලා ඉන්නකොට දුකයි කිව්වහම් පකුල දිග ඇරලා සැපට පනිනවා. නේ? බඩගිනි වෙලා දුක් වේදනාව අහං කෑම කාලා ඒකේ උපසිට එකට පනිනවා. බඩ පුරව ගන්නවා. එතකොට මේ සාමාන්‍ය ලෝකයාගේ තත්ත්වය ඕක. ඔය දෙකේ පැනපැන තමයි ඉන්නේ. සැපයි දුකයි අතරේ. ඒගොල්ලන්ට පේන්නේ උතන මැදක් තියනවා කියලා. ඔය දෙකටම අයිති නැති පැත්ත. එතන ඔක මං ඒ කියන්නේ මට ආපු අදහසක් තමයි ඔය සූත්‍රේ කලින් සැරේ සාකච්ඡා කරද්දී දැන් අපි ටිකක් සමාධිය හැදෙනකොට මොකද වෙන්නේ? දැන් කකුල රිදුනට අපි වෙනස් කරන්නේ නැහැනේ. කොට පේනවා මේක වෙනස් නොකරත් ඒ කියන්නේ දුකෙන් නිදෙන්න සැපට පණින් නැතුව තවත් විදිහක් තියෙනවා කියන එක පේනවා සමාධියක් එනකොට. ඊට පස්සේ ඒකේ අර තව පැත්තක් පේනවා නේ. දැන් සමාධිය වඩන්න කලින් නම් කකුල රිදෙනකොට වෙනස් කරන්නම වෙනවා. මේක ටිකක් භාවනා පුරුදු වෙනකොට පේනවා නෑ වෙනස් නොකරත් වේදනාව නැතුව ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ අදුක්කම සුඛ පැත්තකුත් තේනවා. ඒක ටිකක් අර උපේක්ෂා පැත්තට වගේ. නැදහත් පැත්තට. හැබැයි ඒ හිතියක් තනතෙන්දි පේනවා තාම අවිද්‍යාව තියෙනවනේ. සමාධිය වැඩුණට අවිද්‍යාව දුරු වෙන්නේ නැහනේ. ඒත් ඒකේ හිතියට එතකොට අවිද්‍යානුසයෙන් ඉන්නේ. අනුසය විදිහට. අවිද්‍යාව තියෙනවා කියලා එකපාරට පේන්නේ. එතකොට මේ අදුක්කම සුඛයේ පටිගේ තමයි අවිද්‍යාව කියන එක. හරි. ඊළඟට අහනවා අවිද්‍යාවේ පටිභාගේ මොකද්ද කියලා. අවිද්‍යාවේ පටිභාගේ විද්‍යාව. මේකත් හරියටම පැත්තෙන් ගත්තාම නේද? ඒකත් විසුද්ධ පැත්ත විද්‍යාව.
ඒකත් පේන පැහැදිලි බව පේනවා. ඒක
ඊළඟට අහනවා විද්‍යාවේ ප්‍රතිභාගය මොකද්ද? විමුක්තිය. විමුක්තියේ ප්‍රතිභාගය මොකද්ද ඇහුවහම නිවන. නිවනේ ප්‍රතිභාගය මොකද්ද ඇහුවහම
පොඩි මට
ආ
සර් එතෙන්දි මට මේකක් ආව දැන් අවිද්‍යාවේ ප්‍රතිභාගය විද්‍යාව කියන එක ටිකක් අපිට තේරෙනවා. විද්‍යාවේ පරිභාගයේ විමුක්තිය කිව්වහම ඒ දෙක මට පේන්නේ ටිකක් එක සමාන පැත්තට යන දෙකක් වගේ කියලා.
ආ ඔතන පේන්නේ ඒ අර ප්‍රඥාව වැඩිමක් තියෙන්නේ. දැන් අපිට මූලික ලෙවල් එකේ මේ අවිද්‍යාව අනිත් පැත්තක් තියෙනවා අවිද්‍යාව තියෙනවා කියලා පේන්නේ ඊට වඩා ඇත්තක් පේනකොටනේ. අපි මෙච්චර කල් හිතේ අවිද්‍යාවයි කියලා තේරුම් යන්නේ ටිකක් විද්‍යාව පහළ වෙනකොටනේ.
ඔව්
සර්. හැබැයි විද්‍යාව පහළ වුණාටම තාම මිදිලා නැහනේ. දැන් සම්මාදිට්ඨිය ඇති වුණාටම කෙලෙස් දුරු වෙන්නේ
නැහනේ.
ඔව් සර්. ඒකටත් තව ප්‍රඥාව වැඩි වීම තුල තමයි විමුක්තිය තෙන්නේ. කියන්නේ මාර්ගය වැඩෙන්න ඕන.
ඒ දෙක පෙන්නේ නිකන් පැරලල් වගේ මට පැරලල් නෙමෙයි ඒක නිකන් ඒ දෙක එක පැත්තට යනවා වගේ තමයි තේරෙන්නේ දෙකම පොසිටිව් දෙකක් වගේ කියන ඕන දෙකක් වගේ
ඔව් සම්පත්‍යති ඒක එගේස්ට් එකක් නෙවෙයිනේ ඉතල කිව්වේ අර
අවිද්‍යාවයි අවිද්‍යාවයි කියන්නේ සර දෙකක් නේ
ඔව් එගේන්ස් පැත්තකුත් තියනවා ඒක පේන්නේ ඒක මෙහෙම දෙයක් දැන් අපි හිතමු අපි දැන් අර සම්මා දිට්ඨිය ගන්නෙ ලෝකෙට අයිති සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි කියලා. එතකොට දැන් ඔවයි තියෙන්නේ අර සාපේක්ෂ මේකක්. දැන් අපි මිත්‍යා දෘෂ්ටි එක්ක බලනකොට ලෞකික සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය. නේද? නියත මිත්‍යා දෘෂ්ටි එක්ක බලන. හැබැයි ලෝකෝත්තර සම්මා දිට්ඨි එක්ක බලනකොට ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ ආයේ බොරුවක්. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. සාපේක්ෂව බලනකොට. එතකොට ඒකේ අර උපසිට ගතියකුත් තියෙනවා.
හා ඒක නම් තේරෙනවා මට කියන්නේ. සාපේක්ෂ ගතියක් තියෙන එතන.
හරි. ඔව් සාපේක්ෂ ගතිය. දැන් ඔය විමුක්තිය තියෙන කෙනාට පේනවා අර විද්‍යාව කියලා අපි හිතාගෙන හිටියට ඒකත් බොරුවක්. ඒ කියන්නේ මිදිලා නැහැ. එතකොට දැන් ඔක අර සමහර දැන් ධ්‍යාන වැඩලා අර අරූපාවචර හරියදී හිතා ගන්නවානේ දැන් නිවන කියලා. එතකොට ඒගොල්ලෝ හිතනවා මෙච්චර කල් හිතන් හිටිය එක නිවන නෙවෙයිනේ එතකොට. අලින් ධ්‍යාන ටික. ඒ කාලේ එහෙම හිතන් හිටියද? ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන්. හැබැයි දැන් ඒක අපි නිකමට හිතමු ඒ මත්තම විමුක්තිය කියලා. ඒගොල්ලෝ යම් කිසි විදිහේනේ අරුපාවචර ගත්තමට යන්නේ. හැබැයි දැන් නිවනත් එක්ක බලනකොට පේනවා නෑ එතනත් ඉතින් අවිද්‍යාවෙම නිදලා තියෙන. ඒක විමුක්තිය කිව්වට ඒක තාම නිවන නෙමෙයිනේ. හරි අන්නා වගේ ඒක අර සාපේක්ෂ ගතියක් තියෙනවා. හැබැයි එක ඩිරෙක්ෂන් එකකට තමයි යන්නේ. ඒකයි මං කිව්වේ දැන් මේවා අර නිවන් දොරටු වගේනේ ඔක. දැකන්නේ දැන් අදුක්කම සුඛ එකට ආපු කෙනාට තමයි නිවන දක්වා යන්න පුළුවන්. ඊට කලින් ඉඳන් අර දෙකේ පැනපැන ඉන්න අයට කොහොමවත් බෑ. හරි. ඕකමයි මේ මොකද්ද මට අර මේ අනිත් සූත්‍රේ උනාබ බ්‍රාහ්මණයකෙත් යන්නේ ওই වගේම ද යන්නේ. ඒ දෙක එකට මම සාකච්ඡා කළේ මට හරි සිමිලරිටි එකක් තියෙනවා ඒ දෙකේ.
මේකෙත් කියන ප්‍රතිභාගය කියන්නේ මට මතකයි.
ආ, ඒක නේ. ඔව්. තෙරුවන් සරණයි. අතේ රූපත් කනෙක්ට් වෙලා ඉන්නවා නේද?
සිරුවන් සර්ණයි සිරු දෙනාටම සිරුවන් සර්ණයි මහත්මයා. දැන් තමයි ආවේ අපි අද සිල් ගත්තා.
ආ
කොහෙන්ද ගත්තේ?
නෑ හුඟ ප්‍රශ්නයක්.
සිල් සමාදන් වුණා.
හඳයි. සීලෙත් ඉතින් කොහෙන්වත් ගන්න නෙවෙයි අපිව හදාගන්න වෙනවා නේද?
ඒක තමයි සාමර පුරු පරණ පුරුදු වෙර ගන්න බැරුණා ඒ කියන එකම තමයි සාම කියන්නේ.
අපි කතා කර කර හිටියේ රූප අර චූල වේදල්ල සූත්‍රේ වේදනා ගැන කියන ටික.
එහෙමයි.
ඒර ධම්මදින්න තෙරණියගෙන් අහනවනේ විසාක උපාසක ප්‍රශ්න වගේ.
එහෙම.
ඒකේ වේදනාව ගැන අහන ටිකේ අහනා වේදනා ಜಾති කීයක් තියෙනවද? එතකොට 3යි කියලා අර සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා කියනවා. ඊළඟට ඔය 3ේ අනුසය මොනවද කියලා අහනවා. එතකොට සුඛ වේදනා නිරාග අනුසය, දුක්ඛ වේදනා ප්‍රතිග අනුසය, අදුක්ඛම සුඛ එකේ අවිජ්ජා අනුසය. ඊළඟට අහනවා හැම සුඛ වේදනාවෙම රාග අනුසය තියෙනවද? හැම දුක්ඛ වේදනාවෙම පටිඝ අනුසය තියෙනවද? හැම අදුක්ඛම සුඛ එකේම අවිද්‍යා අනුසය යෙදෙනවද කියලා.
අහහ.
එතකොට එහෙම නැහැ කියලා එහෙම නොවන උදාහරණ තුනකුත් දෙනවා. සුඛ වේදනාවේ රාග අනුසය යෙදෙන්නේ නැති එක උදාහරණයක් තමයි මේ ධානයකට සමවැදිලා ඉන්නකොට. සුඛ තියෙනවනේ ධානාංගයක් විදිහට. ප්‍රීති සුඛය එක්කගත වෙන්නේ කියන්නේ අපට ඒක රාගානුසය යෙදෙන්නේ නැති අවස්ථාවක් සුඛ වේදනාවට. ඒ වගේ දුක්ඛ වේදනාවට දෙන උදාහරණේ තමයි පටිගය යෙදෙන්නේ නැති එක දැන් අර මාර්ගඵල මේ මාර්ගේ වඩන කෙනෙක් සමහර වෙලාවට ඉහළ මාර්ගඵලයක් ලැබපු කෙනෙක් දැකලා හිතෙනවා අනේ මං තාම මේ ඵලයට පත්ුනේ නෑනේ කියලා නිකන් සංවේගයක් වගේ එන්නේ. ඒක දුක්ඛ වේදනාවක්. හැබැයි එතන පටිගයක් නෑ. ලැබපු එක්කෙනා ගැන නිකන් ද්වේෂයක් නෑ. තමන් සැකරගන්න බැරි වුණා කියලා නිකන් දුකක් එනවා මිසක් මේ රහතන් වහන්සේ කෙනෙක් එක්ක තරහවක් නෙවෙයි නෙන්නේ. අනේ ඒක එතකොට අර දුක්ඛ වේදනාවේ එක මේ එක්සෙප්ෂන් එකක් මේ
නිරාමිස
නිරාමිස
වේදනාව කියන්නේ
ඒකටමද? නිරාමිස කියලත් ගන්න පුළුවන්. හැබැයි ඒක අර සංවේග පැත්තෙන් එන්නේ. සැපක් නෙවෙයි. දුකක් පැත්තට එන්නේ. හරි?
හ්ම්.
දුකක් ආවට ඒකේ තරහ ගතියක් නැහැ. පටිඝානුසය නැහැ. එක ලැබපු එක්කෙනා ගැන තරහවකින් නෙමෙයි. තමන් ගැනම සංවේගයක් වගේ එකක් එන්නේ.
හ්ම්.
මේක කරගන්න බැරි වුණානේ වගේ.
ආ.
එතකොට ඒක දුක්ඛ වේදනාවක් වුණාට ඒකේ පටිගයක් නැහැ. ඒක එන්නේ අර පොසිටිව් පැත්තට මේ තමන් උත්සාහ කරන පැත්තට. හ්ම්.
ඒක අකුසලයක් වෙන්නේ නෑ නේද? පසුතැවිල්ලක් වගේ වෙනකොට?
නෑ ඒක අකුසලයක් විදිහට නෙමෙයි. ඒක මේ අර වීරය වඩන එකක් විදිහට එන්නේ.
ඉතින් උපේක්ෂා කියලා තියෙන්නේ නේ මේ සිංහල පොතේ.
මොන උපේක්ෂාද?
ඒක තියෙන්නේ මම කවදානම් ආර්යෝ දැන වාසය කරන කරන්නේම් දැයි ප්‍රත්‍යවේක්ෂා කරයි කියලා කියන්නේ ඒක නේ.
ප්‍රත්‍යවේක්ෂා. හා
හා. ප්‍රත්‍යවේක්ෂා කරයි
කියලා. ඒක තමයි. ඒ කියන්නේ ඒකට එතකොට උත්සාහයක් වගේ නෙන්නේ ඒක. තමන්ව නිකන් අර මොටිවේට් කරනවා වගේ.
රිපෙන්ට් එකක් නෙවෙයි. මොටිවේෂන් එක. මොටිවේෂන් එක.
මොටිවේෂන්. ඔව්. අපේ ගෝල් එක දෙසට තමයි පුෂ් එක යන්නේ එතකොට.
ඒ කියන්නේ I just can't get it.
ඒකේ අර ඒක පටික පටිග අනුසයක් නැහැ කියලා හිතුවාම හරි ගැටෙන ගතියක් නැහැ කියලා.
අපේ ගෝල් එක දෙසටමයි අපි පුෂ් කරන්නේ ඒකෙන්. ඒකින්ද තමයි මට මේකේ පටිගයක් නැහැ කියලා කියන්නේ. අපේ අල්ටිමේට් ගෝල් එකක් තියෙනවා.
අපි මෙරදීට කතා කරන එහෙමත් උදව්වක් වෙනවා. එතකොට පටිගානස්තයන් නැහැ කියන එක තේරෙනව නේකනේ.
ඔයක තේරෙනවා.
ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න ටික තමයි අපි කතා කර කර හිටියේ. ඊට පස්සේ අහනවා මේ අලුත් වචනයක් දානවා පටිභාගය කියලා එකක්. සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද? දුක් වේදනාවේ පටිභාගය මොකද්ද? සුඛ වේදනාවට පටිභාගය දුක් වේදනාව කියනවා. දුක් වේදනාවට පටිභාගය සුඛ වේදනාව කියනවා.
පොඩිතක් අර ඉස්සෙල්ලා අහනෝ නේද අදුක්කම සුඛ එකේ මේ
ඔව් අදුක්කම සුඛ එකේ අවිද්‍යානුසයේ නොය දෙන්නේ මොනයිද ආවේද මොකද්ද ඒකට දුන්නේ
පළවෙනි ධානයේ
හතරවෙනි ධානයේ
පළවෙනි ධානයේ නෑ
චතුර්ථ ධානයේ
ආ
උපේක්ෂාව තියෙන එකේ
හරි
හරි දුක්කම සුඛ. ඒකට හතරවෙනි ධානයේ උපේක්ෂා වේදනාවක් නේ තියෙන්නේ. උපේක්ෂා ගතියක්. ධානාංගයේ විදිහට. හැබැයි එතන
අවිද්‍යාව
ධානසේ යෙදෙන් නැති තැන තියෙනවා. ඒක තමයි මම කිව්වේ. ඒක තමයි රිට රහතන් වහන්සේ කෙනෙක් හතරවෙනි ධානයට සමය දීලා හිටියොත් වගේ අදහසක් ගන්න පුළුවන්.
එතන අවිද්‍යාවක් නැහැ.
අවිද්‍යාව නැති උපේක්ෂාවකුත් තියෙනවා ඒකට. කන දුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා. හරි ඊළඟට තමයි පටිභාග ප්‍රශ්නය අහන්නේ. පටිභාග ටිකේදී දැන් කාට හරි කියන්න කැමැතිද? තමස්
දුක සුඛ එකේ පටිභාගය තමයි දුක. දුකේ පටිභාගයේ තමයි සුඛ.
ඔව් සුඛ වේදනාව.
එතකොට අදුක්කම සුඛයේ පටිභාගයේ තමයි විද්‍යාව.
අවිද්‍යාව.
අවිද්‍යාවේ පටිභාගයේ විද්‍යාව.
ඔව්. විද්‍යාවේ අදුක්කම සුඛ වේදනාවේ පටිභාගයේ අවිද්‍යාව. අවිද්‍යාවේ ප්‍රතිභාගය මොකක්ද කියලා අහනවා. එතකොට විද්‍යාව කියනවා. රූපත දැන් තේරෙනවා ඇතිනේ ප්‍රතිභාගය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා.
එච්චරම පැහැදිලි වුණේ නෑ ඒක මට තාම.
අනික් පැත්ත කියලා. පොල් බෑ අනික් පැත්ත වගේ.
විරුද්ධ භාගය.
විරුද්ධ වගේසයි යුගලපත් යුගලය කියන එක කියන්නත් පුළුවන් දන්නේ නැහැ සමහර දැන් වල යුගල කියන අදහසත් එනවා වගේ සමහරලාට
ඒක තමයි භාගය කියන්නේ
ඒ ජෝඩුවේ අනිත් පැත්ත ජෝඩුවේ අනිත් කැල්ල
හාසිය දෙපැත්ත කියන්නේ ගන්න බෑම නේද
ඒකත් හරි ඒකත් හරි
The flip side.
මේක සමාන වෙන්න ඕන එකකුත් නැහෙනි දැන්. සුඛ වේදනාවේ ප්‍රතිභාගය දුක්ඛ වේදනාව
කියනවනේ. ඒක එලකට හරයි.
විරුද්ධ පැත්ත කියන්නේ. පැත්ත කියන්නේ
නම් ඊළඟට කියනවා ওই ප්‍රතිභාග ටිකේ දැන් විද්‍යාවේ ප්‍රතිභාගය මොකක්ද ඇහුවාම කියනවා විද්‍යාව කියලා. විද්‍යාවේ ප්‍රතිභාගය මොකක්ද ඇහුවාම විමුක්තිය කියනවා විමුක්තියේ ප්‍රතිභාගය මොකක්ද ඇහුවාම නිවන කියලා කියනවා නිවනේ ප්‍රතිභාගය අහනවා එතකොට කියනවා අර සීමාව ඉක්මවත් මේ විදිහට තමයි අර ප්‍රශ්න උත්තර ටික යන්නේ I think විස්තර කරගන්න එක අපේ වැඩ.
සබ පාස් අහන්නේ මේ පොද ධම්ම විසාස උපාසික තමයි එහෙමද?
ඔව්. I think මත්තන මේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එකක් ටිකක් දැනගන්න එක හොඳයි. විසාක උපාසක එතකොට අනාගාමි වෙච්ච කෙනෙක්. එයාට ඕන වෙනවා ධම්ම දින්න කියන්නේ ගිහි කාලේ යගේ වයිෆ්. ඉතින් දෙන්න දෙපැත්තකට යනවා මේ මහාන වෙලා අපි මේවා කරගමු කියලා. ඊට පස්සේ මහාන වෙලා නේ ධර්මය හොයාගෙන යන්න කියලා. ඊට පස්සේ ওই කාලෙකට පස්සේ හම්බ වුණාම
ටෙස්ට් කරනවා.
විශාකට ඕන වෙනවා දැන් මෙයා මේක කොච්චර දියුණුයිද කියලා දැනගන්න.
ප්‍රශ්න වලින් තේරෙනවනේ සර්.
ඔව් ප්‍රශ්න ටික අහගෙන යන්නේ සෝවාන් තත්ත්වයේ ඉඳන්. එකින් එක සෝවාන් ටිකට උත්තර දුන්නහම ඊළඟට සකෘදාගාමි එකේ වහනවා. ඊට පස්සේ අනාගාමි එකේ වහනවා. ඊට පස්සේ ඔය දැන් නිවන කරාම අහනවනේ ප්‍රශ්න. එතකොට එක පැත්තකින් ටෙස්ට් කරන්න අහනවා. අනිත් පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයා දැන් අනාගාමි නම් එතනින් එහාට ටෙස්ට් කරගන්න විදිහක් නැහැ
නේ.
එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නොදැන දැනගන්න හුවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටෙස්ට් කරන්න හුවා වෙන්නත් පුළුවන්. අර මේ අන්තිම එක නිවනට ප්‍රතිභාගේ මොකද්ද කියලා අහන එක. මට නිකන් දෙපැත්තටම හිතුණා. එකක් දැන් මෙයා රහත් වෙලා ඒ කියන්නේ මොනවා හරි උත්තරයක් දුන්නොත් දැනගන්න පුළුවන්. එහෙනම් තාම රහත් වෙලා නැහැ. හරි. ඒක ටෙස්ට් කරන්න ගොවෙන්නත් පුළුවන්. අනිත් පැත්ත තමයි මෙයා නොදන්න ගමට මේ ප්‍රශ්නේ අහුවෙන්නත් පුළුවන්. තාම අනාගාමිනේ. එහෙනම් ඇත්තටම දැනගන්න අහුවෙන්නත් පුළුවන්. මොකද අනිත් ටිකට හරියට උත්තර දීපු හින්දා.
දෙවෙනි එක හරි කියලා වගේ ටිකක් තේරෙනස්. ඒ කියන්නේ මෙයා දැන් මේ ඩවුට් එකකින් අහගෙන ආවට ඒක හොඳ සාකච්ඡාවක් වෙච්ච නිසා අන්තිමට එයාගේ අහන්න ඕන ප්‍රශ්නේ ඇත්තටම අහන්න ඕන ප්‍රශ්නේ ඇහුවම හිතන්නේ අන්තිමට. ඒ කියන්නේ එයාට රහත් වෙන්න ඕනකම අහන්න ඕන ප්‍රශ්නේ අහගත්ත ඇතෙන්දීම මම හිතන්නේ.
ඔය ඉතින් ඇහුවට දැන් මෙයා දන්නේ නැණි තාමාරය රහත් වෙලාද නැද්ද කියලා.
එතකොට ඔතන විමුක්තිය කියන සත්‍යය පටන් ගන්නෙ සෝවාන් ඵලයෙන්ද?
නෑ විමුක්තියනේ.
ඒක ගොඩක් එහා. ඊට ගොඩක් එහා.
නෑ විමුක්තියනේ. විමුක්තිය සෝවාන් වෙන්න කලින්නේ.
සෝවාන් වෙන්න කලින් කියන්නේ
නේ? ඔව්.
නෑනේ.
එතකොට
විමුක්තිය කියන්නේ විමුක්තියට නිර්වාණයට
නිර්වාණයට
නෑ නිර්වාණ කියන්නේ බාන කියන්නේ දැන් විද්‍යාවේ ප්‍රතිභාගය. දැන් මේ අවිද්‍යාව නැති වෙන්නේ මං හිතාගත්තේ අවිද්‍යාව නැති වෙන්නේ විද්‍යාව ඇති වුණා. ඒකද විද්‍යාව නැති වෙන්නේ වෙන්නේ විද්‍යාවේ කෙලවර විද්‍යාව ද විහාම වගේ එක විමුක්තිය කියනවා. ඒ විමුක්තිය කියන එක පටන් ගන්නෙ ඒ විද්‍යාව පහළ වෙනවා කියන්නේ මේ සම්මා දිට්ඨිය කියන එකනේ. සම්මා දිට්ඨිය කියන්නේ දැන් මේ මෙතන තියෙන දෙයක් මෙහෙමයි වෙන්නේ කියලා තේරුම් යන අවස්ථාවේද ඕක දකින අවස්ථාව. ඒ කියන්නේ ඕක දෙහක්නේ තේරුම් යන අවස්ථාව කියන්නේ මං හිතන්නේ මේ අප තේරුම් ගන්න අරගෙන තියෙනවා. නමුත් අපි ඒක දැකලා නැහැ. ඒකයි ඒක තමයි මම අර ඇහුවේ ප්‍රශ්නේ විමුක්තිය කියන එක මෙතන කොහොමද ඩිස්ක්‍රයිබ් කරන්නේ මොන අවස්ථාවද කියලා.
විමුක්තියේ සාමාන්‍ය තේරුම මොකද්ද අපිට නිකන් හිතෙන?
නේදනෝ මේ විමුක්තිය කියලා කියනවා මරණය නිකන් විමුක්තිය. ඔව් මේක රිලීෆ් වගේ නේද?
ඔව් ඔව් නිදහස.
ලිබරේෂන්.
ඔව් නිදහස් වෙනවා මිදෙනවා වගේ එකක්
නෙමෙයි.
ඔව් නේද?
ඔව්
නිදහස් වෙනවා නැත්නම් මිදෙනවා. ඔව් විමුක්තිය කියන එක
චේතෝ විමුක්තිය කියලා එහෙම
තියෙනවා. ඔව්
චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියනවා මේ ඊළඟට. හරි
විමුක්ති මුඛ කියලා නේද?
ඒක තමයි. ඒ වගේ ಜಾති තුනක් තියෙනවා.
තුනක්.
මතකද?
ඔව්. තරගත්තේ නැහැ මිදුලහ මිදුනා කියන නෝන පහල වෙනවා කියලා. එහෙම
අකුත්
කියනවනේ.
ඔව්. ඒ මිදීන් ಜಾති තුනක් තියෙනවා කියලා මතකද?
ඔව් මතකයි. කන්නේ
ඒකට තියෙන ඔව් තුන් විදියට
දකින්න එක
අප්‍රහිත සේසෝ මුක්තිය শূন্যත සේසෝ මුක්තිය අනමිත සේසෝ
මුක්තිය ඒක හරිය අර කියපු ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ තුන් විදිහෙන් යනකොට ඔය ಜಾති තුනෙන් එකකින් ඒ විදීමට එනවා.
ඔව්.
ඒකයි ඒ ಜಾති තුනක් කිව්වේ. එක ශුන්‍යත වෙන්න පුළුවන්, අනිනිත්ත වෙන්න පුළුවන්, අපනිහිත වෙන්න පුළුවන්.
හරි. ඒ පිටේ ඒක දැන් ඇතර විමුක්තිය ඇත්නවා. ඒතර අර සම්පත් කියපු විදිහට විමුක්තිය ඇති වුණා කියලා නෝන පහළ වෙන්නේ නිවන අවස්ථාවේදී. මම හිතන්නේ මම තේරුම් ගන්නේ මම හරිද කියලා කියන්න. මම හිතනවා නිවන අවස්ථාවේදී කියලා තමයි විමුක්තිය ඇති වුණා කියලා ඥානයක් පහළ වෙනවා. දැන් මම තේරුම් ගන්න අවස්ථාව කරන්නේ දැන් විමුක්තිය ඇති වෙන්නේ මොන අවස්ථාවද? සෝවාන් අවස්ථාවේදීද? සෝවාන් ඵලයේදීද? සෝවාන් මාර්ගයේදීද?
ඒක හොයාගන්න කලින් විමුක්තිය අපි හරියට තේරුම් ගන්න ඕනනේ. ඒතකොට විමුක්තිය කියන්නේ අර මිදුණා නිදහස් වුණා කියන අදහස. හැබැයි ඒක නිවනද?
නිවන නෙවෙයි. නිවනට පෙර. මාර්ගම නිවන මාර්ගයේ ඉන්නකොට නේ.
ඔයිත මේසු විභාගේ මොකද්ද? වහන් නිවන කියලා උත්තර දෙනවනේ. එහෙනම් ඒ දෙක දෙකක්. නේද?
ඔව්.
ඕකම ඔయిత සමාන එකක් තියෙනවා ඉස්සෙල්ලා මතක් කළා මේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රෙදි ඒකේ ආයතන පහෙන් පටන් ගන්න මේ අහකනාසේ දිව ශරීරය කියන ඒවා මේ ආයතන පහට එතන මොකක්ද
ඒක කියන්නේ පටිසරණ
කියන එක ආයතන පහට පටිසරණේ මොකද්ද එතකොට මනස මනසට ප්‍රතිසරණය මොකද්ද?
සතිය.
සතියට ප්‍රතිසරණය. විමුක්තිය. විමුක්තියට ප්‍රතිසරණය මොකද්ද? නිවන.
නිවන.
ඔය දෙකේ ටිකක් අර සමානකමක් තියෙනවා. මොකද විමුක්තිය නිවන වචන දෙක එතනත් වෙන් කරලා පෙන්නනවා. ඊළඟට අනිත් එක තමයි අර විමුක්ති ద్వාර කියලා කියද්දි ඉතින් ඒවා දොරවල් තුනක් මිසක් නිවනම නෙමෙයි එතකොට.
මම කියේ දොර ගාවම තමයි කියලා තේරෙනවා එකෙන්.
ඔව්.
එලිපත්. එලිපත්.
ඒ වත්තවට යන්න පුළුවන් නම් බොහොම හොඳයි ඉතින්.
සමා වෙන්නේ මේ මේ විමුක්තිය කියන එක තව මොන හරි තව තේරුම් තියෙන දැන් තව තියෙනවනේ අපි භාවනාවලදී මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියන තැනත් විමුක්තිය යන වචනේ දෙනවනේ.
ඔව්. ඒ ඒවම තමයි. දැන් ඒ චේතෝ විමුක්ති කිව්වහමත් ඒ තැනටම තමයි වැටෙන්නේ. අද සාකච්ඡාවෙත් ඔක කතා වුණා නේද? රූපා ඉන්නේ නැති මං හිතන්නේ. සවනට සිසිලසගේ.
නෑ හිතේ නෑ මහත්මයා.
හිටියේ නෑ කිව්වනේ මොකද අද ආමුදුරු කෙනෙක් කතා කරද්දි එක්කෙනෙක් ඇහුවා ඔය ප්‍රශ්නේ මේ මෙත්තා චේතෝ විමුක්තිය කියන වචනේ යෙදුණා. ඔය කියන්නේ මොකද්ද කියලා.
චන්දකේති ආමුදුරනේ හිටියද?
ඔව්. ඒකට ඉතින් අර ගැඹුරින් උත්තරයක් ආවේ නෑ සාමාන්‍ය මට්ටමේනේ කතා කළේ. එතකොට මේ ඉතින් අපිට ගන්න තියෙන්නේ ඒකත් විමුක්තියක් කියන එක. විමුක්ති වචනේ යෙදෙනවානේ.
ෆ්‍රීඩම් නේ විමුක්ති කියන්නේ ෆ්‍රීඩම් නේ.
ඔව්.
ගැලවීම. ගැලවිද?
ඔව්. ඔව් ගැලුණා, මිදුණා, නිදහස් වුණා, ඒ වගේ අදහස් නේ.
ඒක මේ බ්‍රහ්ම ලෝක යන අයට දැන් සතර බ්‍රහ්ම විහරණ වල ඒකට සම්බන්ධයක් තියෙනව නේද? ඒගොල්ලන්ගේ ළඟත්තේ
ඔව්. දැන් ඒක ඒකත් අපිට සාපේක්ෂව ගන්න පුළුවන්. දැන් ධ්‍යාන වලට යන්නේ දැන් යටපත් කිරීමක් යම් කිසි නිදීමක්නේ. කෙලස් වලින් නිදීමක් තියෙනවනේ ඒක ඉන්න තාක්ක.
ඒසියෙන් නිදීම මෙත්තා චේතෝ විමුක්තිය වෙන්නේ
නේ? ඔව්. ඒ මොනවායින් හරි නිදෙනවා. එතකොට දැන් කාම ලෝක මට්ටමින් මිදුන හින්දානේ ඔය රූප රූප මට්ටමට යන්නේ. එතනත් ඒක විතරා විමුක්තියක් නේද? සාපේක්ෂව ගත්තහම. ඒ හින්දා තමයි මේ සමහරු මේක නිවන කියලා රැවටිලා ඉන්නේ. ඒක ඒ නිදීම ඉස්සරකට බලවත් ඒවා. දැන් ගොඩක් වෙලාවට බ්‍රහ්මයෝ හිතනවා කියනවනේ මේක කෙලවර කියලා. ඒගොල්ලන්ගේ ආයුෂ අධිකයි, ආයි කෙලස් මතු වෙන්නේ නැහැ ඉන්න කාලකල්. ඉතින් සමහර විට රැවටෙනවා. ඒක තමයි මේ නිදීම කෙලවර කියලා, නිවන කියලා.
මට හිතුණා සර් විමුක්තිය කියන එක මාර්ගයේ කොටසක් කියන එක දැන් මාර්ගය. ඒ කියන්නේ එයා මාර්ගය ඇතුලේ ඉන්න විමුක්තිය එනකොට දැන් සමහරලාට ධානවල ඉන්න බ්‍රහ්මයෝ බ්‍රහ්ම වගේ අය සමහරලාට ධාන මේ මාර්ගයෙන් පිටා ඉන්නත් පුළුවන් නේද?
ඔව් පිටා ඉන්නත් පුළුවන්. ඒක තමයි මම කිව්වේ අර ඒ තරහා විදිහක නිදීනක් කියලා.
හැබැයි නිවන නෙවෙයි.
නිවන නෙවෙයි කියන එක දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිදීම එතකොට මාර්ගේ කොටසක්ද නැද්ද කියන දෙපැත්තෙනුත් අහන්න පුළුවන් ඉතින්. සමහරෙක්ට අපි දන්නවා මාර්ගයට වැටෙන්නේ නැතුවත් අටමිනි ධානයකට යන්න පුළුවන්. රූපාවචර මට්ටමට යන්න පුළුවන්. ඒකත් ඉතින් එක්තරා නිදීමක් කියලා ඒ පැත්තෙන් ගන්න පුළුවන්. හැබැයි ආර්ය මාර්ගය පැත්තෙන් ගත්තොත් ඉතින් අපිට ටිකක් වෙනස් විදිහකට හිතන්න වෙනවා. ඒක මේ 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 ඝාත දෙකෙන් තමයි මේ සූත්‍ර දෙකෙන් තමයි අපිට ඔක ගන්න වෙන්නේ. දැන් ওই පටිභාග පැත්තෙන් ගන්නකොට අදුක්කම සුඛ එකේ පටිභාගය අවිද්‍යාව, අවිද්‍යාවේ පටිභාගය විද්‍යාව, විද්‍යාවේ පටිභාගය විමුක්තිය, විමුක්තියේ පටිභාගය නිවන. අතනින් ගත්තොත් පිලිසරණ පටිසරණ පැත්තෙන් ආයතන පහට පටිසරණ මනස, මනසට පටිසරණ සිහිය, සිහියට පටිසරණ විමුක්තිය, විමුක්තියට පටිසරණ නිවන කියන ඒ පිළිවෙලට. ඉතින් ඒවයි ඒක මම දකින්නේ එක එක ප්‍රඥා මට්ටම් කියලා. එහෙම නැත්නම් කෙලෙස් තුනී වෙන මට්ටම්. තුනී වෙන හරි කැඩෙන හරි. ඉතින් මෙතන දැන් අවිද්‍යාවට මේ පටිභාගේ විද්‍යාව කිව්වට දැන් ඒක දකින්න පුළුවන් වුණාට සමහර විට අවිද්‍යාව දුරු වෙලා නොවෙන්න පුළුවන්. දැන් අපි අවිද්‍යාවට ආමේකට වඩා වෙනස් පැත්තක් තියෙනවනේ කියලා පෙනුනකම එතෙන්ට ගිහින් නොවෙන්න පුළුවන්. හරි. ඒක මම දකින්නේ සම්මා දිට්ඨිය වගේ. සම්මා දිට්ඨිය ඇති වුණාට තාම ඵල ලැබිලා නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට පේනවා මේ අවිද්‍යාව හින්දායි මෙහෙම විද්‍යාව නැති වුණොත් මෙහෙම වෙන්න ඕන කියලා නිකන් අනුමාන ඥානයක් ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒතකොට මේ දැක්ම එන එක. එතකොට මේ අදුක්කම සුඛ එකේ අවිද්‍යාව තියෙනවා. ඒකට වෙනස් පැත්තකුත් තියෙනවා කියන පැත්තක් පේනවනේ. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ. දැන් අපි සාමාන්‍ය කෙනා ඉන්නේ සැප දුක අතරේ එහාට මෙහාට පැන පැන. හැමතිස්සෙම අපිට දුකක් ආපු ගමන් අපිට පේන්නේ මේකට විරුද්ධ සැපක් තියෙනවා. මම තමයි මම උදාහරණයක් ගත්තේ. දැන් වාඩිලා ඉන්නකොට කකුල් රිදෙන්න අරන් ඔන්න දුක එනකොට අපිට පේනවා කකුල දිග ඇරියොත් සැපයි. නැත්තම් මේ ඉරියව්ව වෙනස් කළොත් සැපයි නේ කියලා ඒකට පනිනවා. ඒකෙත් ආයෙ ඉන්නකොට ඒක දුක වෙනකොට ආයෙ වෙන ඉරියව්වකට පනිනවා. මොකද අර දුකට හැමතිස්සෙම අපිට පේනවා සැපක්. එකම මං ගත්තේ මේ බඩගිනේ වුණාම අපි කෑම කනවා. එතකොට ඒ එතන විතරයි අපිට පේන්නේ. ආයේ බඩගිනේ වෙන දවසට ආයේ කෑම කනවා. මොකද එතනින් එහාට මේකට විසඳුමක් අපට පේන්නේ නැහැ. ඒ සැප දුක දෙපැත්ත ඇරෙන්න. හැබැයි ඇත්තම කිව්වොත් ওই දෙකට නොඇතන පැත්තකුත් තියෙනවා. ඒක තමයි මේ අදුක්කම සුඛ කියන පැත්ත. ඒක අර තාවකාලිකවත් දකින්න පුළුවන්. දැන් ටිකක් භාවනාවේ සමාධිය වැඩෙනකොට අපි ඉරියව් මාරු කරන්නේ නැතුවත් අරකින් නිදීමක් තියනවා කියලා අපිට පේනවා. අත් දකින්න පුළුවන්. වෙනදා ඉරියව් මාරු කරලා සැපකට පැනලමනේ ඒකෙන් නිදුනේ. දැන් සමාධිය තුලින් පුළුවන් ඉරියව් මාරු නොකර අදුක්කම සුඛ පැත්තකට යන්න. ඒ කියන්නේ වේදනාව නැති කරගන්නේ සැපක් දීලා නෙමෙයි. ඒකේ මැදහත් පැත්තට ගිහිල්ලා. සැපක් නැති දුකක් නැති මට්ටමට ගිහිල්ලා. ඒක තමයි උපේක්ෂා පැත්ත කියන්නේ. ඒතරේ සමාධියේ ප්‍රබල අවස්ථාවක්නේ චතුර්ථ ධානය කියනකොට. ඒතකොට ඒක උපේක්ෂාව තුලින්ම අත්දකින්න පුළුවන්. ඊට කලින් තියෙන්නේ සැපක් නැති දුකක් නැති මට්ටමක්. ටික ටික යන්නේ. චතුර්ථ ධානයේදී තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. පෙක්කා ධානාංගෙක. එතකොට දැන් ඔන්න මේකේ තේරුම් ඉවන පැත්තට හැරෙන්න පුළුවන්. එතකොට මේ සැප වේදනාව පැත්තේ ඉඳලක් නෙමෙයි, දුක වේදනාවේ පැත්තේ ඉඳලක් නෙමෙයි, මේ අදුක්කම සුඛ මට්ටමකට ගෙනහැරලා. මොකද එතනින් තව ටිකක් එහාට බලන කෙනෙකුට තමයි ආ මෙතනත් අවිද්‍යාවක් කියදිලා නේ කියලා දකින්න පුළුවන්. අවිද්‍යාවක් කියදිලා කියලා දැනගන්නකොට මේ අනිත් එකම දැනගන්නවා. එහෙනම් විද්‍යාව කියලා දෙයක් තියෙනවා. නැත්නම් විද්‍යාවක් ගැන කතා කරන්න බෑනේ. විද්‍යාවක් තියෙනවා කියන එකේ ඉඳන් තමයි අවිද්‍යාව කතා කරන්න පුළුවන්. හැබැයි ඒක එතකොට ඒක ප්‍රතිභාගයක්. ඊළඟට විද්‍යාවත් ආයේ අනිත් පැත්තට ලෝකෙට ආйтиනේ. එහෙනම් ඒකෙත් විමුක්තියක් තියෙනවා. මිදීමක් තියෙනවා. ඒක මිදීම තුළදී අර විද්‍යා කතාවකුත් නැහැ. නිදහස් වීම. නිදහස් වුණත් අන්න දැන් විමුක්තිය කියන එකෙත් තේරුම් ගන්න දැන් මොනවයින් හරි රිලීස් වුණානේ නිදුණානේ. ඒකත් එතකොට හේතුඵල ස්වභාවයක් නේද? කියන්නේ මිදෙන්න දෙයක් තිබුණා හින්දානේ මිදුනේ. මිදුමේ ඒක මිදීමේ ඵලයක්. ඒ කියන්නේ ඉස්සෙල්ලා හිටපු එකේ ඵලයක් විදියට තමයි එකෙන් මිදීමක් ලැබුවේ. ඒතර ඒක හේතුඵල දෙයක්. සංකතයි. හැබැයි නිවන කියන එක එහෙම සංකත දෙයක් නෙවෙයි.
ඒත් විද්‍යාවත් ලෝකෙට ඇයිද යද?
ඔව් නේද?
ඔව්.
එහෙම හිතන්නේ නැද්ද?
මොකද ලෝකෝත්තර කියලා?
නැහැ. ඒක මේ රහතන් වහන්සේගේ මට්ටමින් හිතන්න එපා. ඊට කලින්. මේ ලෝකෙට ප්‍රමල්ට හිතන්නේ නැද්ද දැන් අනිත් අයට වඩා අපි දන්නවා කියලා නිකන් මේ ලෝකෝත්තර මාර්ගික කාටරි කියා දෙන්න ගියාම ටිකක් තේරවනේ මේගොල්ලෝ දන්නේ මේ අපි තරම් කියලා.
අදත් බණ කියලා ආවේ.
ආ ඒක තමයි. එතකොට මේ අපිට විද්‍යාව පහළ වෙලා ඒගොල්ලෝ තාම අවිද්‍යාවයි.
වගේ සම්ප්‍රදාය කරගෙන මේ ලෝකෙට අහුවෙලා.
ඒවට අපි සම්පූර්ණයෙන් විද්‍යාවට ඇවිල්ලා
නැහැ. ඒ වුණාට අවිද්‍යාව ඉන්නවා කියන්නෙත් නැහැ නේද?
අපිනේ හිතන්නේ.
අන්නේ හිතන එක තමයි උතන තියෙන්නේ. එතකොට ඒක ලෝකෙට ආйтиද නේද?
ඔව් එහෙම කියන්න පුළුවන්. දැන් මම කිව්වේ මම හිතුවේ මෙහෙමයි. දැන් අවිද්‍යාව තියෙනකන් මේ ලෝකෙට ආйти වෙන්නේ. අවිද්‍යාව නැති වුණාම
නෑ 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 ඔය විමුක්තියක් ලෝකෙට අයිති කියන මට්ටමකින් මම කතා කරා.
හරි ඒක හරි විමුක්තිය ලෝකෙට අයිති. ඔව් ඒක සංකතයි.
සංකතයි. විමුක්තියට කලින් ඉතින් නේද? විද්‍යාව
කියන්නේ නිවනට එන කල්ම දැන් නිවන කියන එක නූපදින දෙයක්. අසංකතයක්. එතකොට නිවනට විමුක්තියද විමුක්තිය නිවනට යනවා කියනවා නිවනත් කියන්නේ එතකොට හිතනවා මේ හේතුවක් නෙවෙයි.
නෑ ඒ ඕක අනිත් විදිහට කියනවා නම් යම් කිසි දෙයක් සංකතයිද ඒ හැම දෙයක්ම ලෝකෙ තුල. හරි.
මොනවාද? ඉතින් තමයි නිවනට යන්නත් ඕන.
අර අර කන්දෙන් පහළට වැටුනහම ආයේ නැහැ ඉවරයි.
හැබැයි ඉතින් විද්‍යාව සංකත සංකතයි කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවා.
අන්න ඒක තමයි මාත් හැබැයි. ඒක හරියටම කියන්න බෑ මොකද අර මේ මේ සාපේක්ෂවනේ. අපි කතා කරන විදිහ සාපේක්ෂවනේ. මේ හරියටම විද්‍යාව කියන්නේ මේ රහත් වෙලානේ. විද්‍යාව සම්පූර්ණයෙන් එනකොට නැත්නම් අපි කතා කරන්නේ සාපේක්ෂව අවිද්‍යාවට සාපේක්ෂව විද්‍යාව.
කිතිකෙන් කියන්නේ මොකද? එක පාටම කෙනෙකුට දැන් අසත්‍ය කියනක කියන්න බෑනේ. නූපදින ස්වභාවයක් කියන්න බෑනේ. ඒක ගොඩක් ඉතින් එහෙම විද්‍යාව අපි දන්නවා.
ඒ කියන්නේ මෙහෙමයි.
කියනවා ඒක තමයි. දැන් බල්ලට කිව්වට බල්ලට තේරෙන්නේ නෑ. අපිට තේරෙනවා බලලා එහෙම නෑ ලක්ෂණ.
ඒ කියන්නේ මම net හිතෙන විදිහ මම දැන හරිද කියලා.
කියන්නේ රූප
නෑ thinking out loud කියන එක මම කරන්නේ නෑ. ඒ කියන්නේ දැන් අර මොනවාද අර මොනවද කියන්නේ නෑ. සංයෝජන දාන. හරි. ඒ කියන්නේ දැන් කියනවානේ අනාගාමී වුණාමත් මාන්න තියනවා කියලා.
ඔව්.
හරි.
ඒගෙන
විද්‍යාව පහළ වෙලා ඉගෙන විද්‍යාව තියෙන නිසා තමයි අනාගාමි ත්‍ත්වයට ගියේ.
ඒක සම්පූර්ණ විද්‍යාවක් නෙවෙයි.
හරි ඒක තමයි. නමුත් ඒකයි මම හදන්න කියන්න. නමුත් යම් කිසි තැනකදී මානෙ නැතුනහම ඕක ඉගෙන මානෙ ආවොත් ඒක නැති වෙනවා. මොහිම.
අපි නිහතමානී ඉන්නේ මානෙ.
නෑ ඒ නිහතමානි කතා නෙවෙයි මං කියන්නේ දැන් අද සමහර. ඒක තියෙනවා. සම්පූර්ණ විද්‍යාව නෑ.
හරි හරිද දැන් විශ්ඳ ගත්තද?
මොනවද නේද? අපි
මේ හිතද ගන්න හිතනවා ඉතින්.
දැන් හොඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතනවා අපි මේ දන්නවා කියලා. මම ඉන්න තාක්කල් මට අතීත අනාගත හැම දෙයක්ම මම වට අසීමයි. ඒකත් අපි කරන විද්‍යාව දැන් අපි දන්නවෙ නෑ කිසිම.
අපිට විද්‍යාව පහළ වෙලා කියලා තමයි හිතන්නේ. ඒක
ඕක. කියලා කියන්නේ අර කිව්වද
වෙලාවකට එන්න තමයි තියෙන්නේ.
අපි පොඩ්ඩක් දැනගත්තාම හිතනවා දැන් ඉතින් මේ මල් ඉතින් එහෙම හිතන සුට්ටක් හිතනවා ඉතින්
ඒක තමයි නරකනේ.
එතකොට හිතෙනවා ඉස්සර නම් අපි හිටියේ විද්‍යාවේ දැන් විද්‍යාව පහළ වෙලා කියලා හිතෙනවානේ නේද? ඒක තමයි මං කිව්වේ අර අනිත් එක කතා කරනකොට හිතෙන හැටි බලන්න කියලා.
ඒක ඒ කියන්නේ ඔය කියන විදිහට කියනවා නම් සංයෝජ යම් කිසි සංයෝජන ධර්මයක් ඊවන උද්දම්
උරම් භාගිය ගන්න.
උද්දම් භාගයේ උරම් භාගිය නේ වෙන්නේ නැහැ නිකන් නම්. ඔව් උද්දම් භාගයේ සංයෝජන තියෙන තාක් කල් වුණත් එයා ඒ කියන්නේ විමුක්තියට හවු වෙලා විමුක්තිය නැහැ. විකේ විමුක්තිය තියෙනවා නමුත් විමුක්තිය සංකතයක් වෙලා
තියෙනවා.
හරි.
දැන් මාර්ගය තමයි.
තා අපිට කියන්නේ.
ඔතන අර මොකද්ද ඔයගොල්ලෝ වචනයක් කියනකොට මට අහන්නත් හිතන අර ලෝකෝත්තරයි තාම ලෝකෙට අයිති කිව්වට ලෝකෝත්තර කොටසක ඉන්නත් පුළුවන් නේද? දැන් මගඵල ලාභින් කියනකොට එතකොට එතකොට අර ලෝකෙට සාපේක්ෂව ලෝකයා ඉන්න විද්‍යාවට සාපේක්ෂව විද්‍යාවක් පහළ වෙලා ඒක තමයි මම අර ඔක සාපේක්ෂයි කිව්වේ. සම්මාදිට්ඨියයි ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියනකොට
ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනකොට එදා ඉඳලා ඉතින් ඒක ලෝකෝත්තර පැත්තට පැරළන්නේ ඇట్లా.
ඒක එක්තරා විදිහක අවිද්‍යාවක් නේ. හැබැයි සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව සම්මාදිට්ඨිය. ඒ වුණාට ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටිය. ඒවයි ඔය විද්‍යාව විද්‍යාව කියන එකත් ඉතින් ඔය විදිහට තමයි ගන්න තියෙන්නේ.
හැබැයි දැන් අපි මේක දැන් අපි මේ සාකච්ඡාව මේ කොහොම වැඩගත් මේ සූත්‍රය තේරුම් ගන්න මේ කතා කරාට මේවත් දැනගන්න ඕනේ නෑ නේද අපේ මාර්ගය යන්නේ. ඕනද
ඒක ඉතින් සමහර විට උදව්වක් වෙන්න පුළුවන් ඉන්න මාර්ගේ හරිද නැද්ද කියලා දැනගන්න. මොකද
මාර්ගයේ තියෙන සිග්නල්ස් තමයි අපිට පේන්නේ මේ සූත්‍ර වලින්. මේ සූත්‍රයෙන් ස්පෙෂලි අපිට මෙන්න අපිට දැන් සයින් බෝඩ් එකක් දැක්කම ඉතින් අපි යන්නේ මේ හරි පාර කියන එක අපිට හොඳ සිග්නල්ස් දෙනවා මේ සූත්‍ර වලින් ඩිස්කස් කරනකොට මට හිතෙන්නේ.
දැන් දහමට ගලපලා බලන්න කියනවනේ බුදුහාමුදුරුවෝ. යම් දෙයක් හරිදවලට කියලා බලන්න. ඉතින් ඒ සඳහා තමයි මේ සූත්‍ර ගැන දැනුම ඇති කරගන්න එක වැදගත් වෙනවා. ඒක සමහර විට ඩිරෙක්ට්ම මාර්ගෙට අයිතිද නැද්ද කියන එක කොහොම වෙතත් දැන් අති මාර්ගය කියලා හිතන් ඉන්න එක හරිද වැරදිද බලන්න මේ දැනුම උදව් වෙනවා. ආ මේ සූත්‍රවල මෙහෙම කියලා තියෙනවානේ. උදාහරණයක් විදිහට අපිට විමුක්තිය නිවන කියලා හිතන දවසක හා නෑ තාම මේක නිවන නෙවෙයි කියලා මේ ওই සූත්‍ර දෙකට ගලපලා බලා ගන්න අපි.
සම්පත් කීපක හරි ඒක නිකන් රෝඩ් සයින් එකක් වගේ තමයි නේද?
අත්තන් කියපි දන්නේ යන්නේ හරියට ගන්න හරියට ගරුජයක් කරන්න පුළුවන් අපිට මාර්ගය හා මේක තමයි මාර්ගය. ඔය කරන්නේ කරන්නේ සූත්‍රේ ගලපනවා කියන්නේ
පහු කරපුවම දැනගත්තා ඒක. පහු කරපුවම දැනගත්තා.
පහු නෙමෙයි පහු නේද?
ඔව් පහු කරනවා. ඒ කියන්නේ දැන් නිවනට ගියාම දැනගත්තා ඒකද විමුක්ති පහු නයි කියලා හිතා.
පහු.
ඉතින් ඔව අවබෝධි දැන් සූත්‍රවල මෙහෙම කියලා තියෙනවා කියලා නොදන්නකොට අපි එක එක ඒවට රැවටෙන්න පුළුවන්. දැන් හින්දා මේ අවබෝධයෙන් අපි මේ දේවල් කියලා තියෙනව නේද කියලා දැනගෙන හිටියහන් යම් කිසි වෙලාවක අත්දකිනකොට මතක් වෙනවා. ආ අතන මෙහෙම කියලා තිබුණානේ කියලා.
ඒ සූත්‍රයම ඊට කලින් තිබ්බ එකක් මට එතනත් පොඩි ගැටලුවක් ආවා. සක්කාය නිරෝධය කියලා තැන තියෙනවා. සක්කාය නිරෝධය වෙන්නේ තණ්හාවේ තණ්හා නිරෝධයෙන් කියලා. තණ්හාව කියන්නේ නැති කිරීමෙන් කියන නිරෝධයෙන්. එතකොට හැබැයි
එහෙමද තියෙන්නේ වචන ටික?
මට දැක්කේ ඒ වගේ කිස.
කලලම කෙවුවත් හොඳයි ඒක.
මං පොඩ්ඩක් ඉන්නස බලලා කියන්න. ආර්යාවෙනි සක්කාය නිරෝධය සක්කාය නිරෝධයයි කියනු ලැබේ. වාග්යතුන් වහන්සේ වදාළ සක්කාය නිරෝධය කුමක්ද? විසාක ඒ තණ්හාවේම නිර්වශේෂ විරාග නිරෝධය හැර දැමීම, දුරු කිරීම, මිදීම, නොයල්ම යන මේ ඉතිරියක් නැති තණ්හාවන් නැති කිරීම සක්කාය නිරෝධයයි වාග්යතුන් වහන්සේ විසින් වදාන ලදී.
ඔව් එතන එතන හොඳයි. ඒකේ පේනවද මොකක්ද ඒ කියන්නේ? කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්ද?
සම්පතයි අසර කියවන්න ප්ලීස්.
ආර්යාවෙනි ඒ කියන්නේ මේ ධම්මදින්නට කියනවා ආර්යාවෙනි සක්කාය නිරෝධයයි කියනු ලැබේ. භාග්‍යතුන් වහන්සේ වදාළ සක්කාය නිරෝධය කුමක්ද? ඊට පස්සේ ධම්මදින්නා කියනවා ධම්මදින්නාතරණී කියනවා විශාක ඒ තණ්හාවේම නිර්වශේෂ විරාග නිරෝධ ඒකයි මිදීම නොයල්ම යන මේ ඉතිරියක් නැති තණ්හාව නැති කිරීම සක්කාය නිරෝධයයි භාග්‍යතුන් වහන්සේ වදාන ලදී
කියලා. ඇයි එහෙම කිව්වේ කියලා පැහැදිලිද?
ඔතන මේ සුවංගනකට සක්කාය දිට්ඨිය විතරයි නැති වෙන්නේ.
හරි. ඒක තමයි දැන් තියෙන්නේ. ඔය දැන් ඔය අහන්නේ සක්කාය දිට්ඨිය ගැන නෙමෙයි සක්කාය
ගැන.
සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. හරි. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. තව විදිහට කිව්වොත් දුක. ඒකට ඔය අහන්නේ දුක. දුක දුරු වෙන්නේ කොයි වෙලාවද?
සක්කාය දිට්ඨිය නෙමෙයි සක්කාය. හරි. හැදිර වුණා සර්. බොහොම ස්තුතියි.
ඒක තමයි ඔය පොඩි වචනකින් වෙනස් වෙන්න පුළුවන්. ඉහරි පරික්ෂමෙන් කියවන්න ඕන.
අපිට ඔතන තියෙන්නේ සක්කාය කියන්නේ එහෙනම් දුකනේ. සක්කාය දිට්ඨිය කියන්නේ
මේ දුක. නෑ සක්කාය
දිට්ඨිය කියන්නේ දුක. සක්කාය දිට්ඨිය දුක කියන එක තේරුම් අරගත්තා නම් ඒක සක්කාය සමුදයක් ඇති වෙන්නේ නෑ. ඒක දෙපැත්ත මැදේ ස්වරූපයෙන් දෙපැත්ත කරන්නේ. සක්කාය සමුදය මැද තමයි තියෙන සක්කාය නිරෝධය. එයාගේ සිබ්බනිය තමයි මේ තණ්හාව. ඒක හරියට මම ඉන්න තත්ත. එහෙම හිතත් හදන්නේ මජ්ජි සූත්‍රයේ මේක මතකයි.
මජ්ජි සූත්‍රයේ
තියෙන්නේ ඔය කියන්නේ නිවන ගැනද සෝවාන් වීම ගැනද?
මේක තියෙන්නේ සෝවාන් වීම ගැන මෙතන කියන්නේ සක්කාය නෑ.
ඉතහා ගිහද?
ඔය කියන්නේ නිවන ගැන. සක්කාය දිට්ඨිය දුරු වීමක් නෙමෙයි අතන කතා කරන්නේ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ දුක. ඒකට දුක්ඛ නිරෝධය ගැන තමයි ඔය අහන්නේ. දුක්ඛ නිරෝධය එන්නේ තණ්හාව ඉතුරු නැතුව ක්ෂය වෙන්න ඕන.
ඒකද ඒ වචනයට ඒ වචන දැක්කේ නැහැ ඇත්තටම මමත් ඒක කියවනකොට. ඒ ඇත්තට ඒක අහුුන්නේ නැහැ ඒක.
සක්කාය කියන්නේ සක්කායනේ. ඔය පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ. නේද? ඒක දුක. ඔව්. ඒක සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ සංහාවුනේ ඉස්තරේවත් නැතිවම සංහාව නැති කිරීමම නිස්කලීමේ සක්කායනේ නේද? ඔව්.
ඒ චතුරාර්ය සත්‍ය ගැන සාමාන්‍ය ප්‍රශ්න ටික අහගෙන යන්නේ. මේ දුක කියන්නේ මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද කියන එක නේ ඔය අහන්නේ. අපැත්තකින් හිතට හැකි සම්මා දිට්ඨිය ගැනයි ප්‍රශ්න
කරන්නේ.
එතන ඉඳලා තමයි එහාට ඉතින් ප්‍රශ්න ටික ඔහොම අහගෙන යන්නේ. නමුත් වේදනා පැත්තෙන් අහනකොට තමයි අපිට ඒක පැත්තක් හම්බුනේ නිවන දක්වාම ප්‍රශ්න කරගෙන යන. ඒ වගේම තමයි උන්නාප බ්‍රහ්මණයත් අහගෙන යන්නේ ආයතන පැත්තෙන් නිවන දක්වා. එතන දැන් තේරුම් ගන්න ඕන එකක් ওই දෙකෙන්ම අහුවෙන තැනක් තමයි විමුක්තිය කියන්නේ නිවන නෙවෙයි. මිදීමක් විතරයි කියන එක. අකට හුඟක් අය ওই දෙක පටලව ගන්නවා. විමුක්තිය කියන්නේ නිවන කියලා.
විමුක්තිය රිටර්නබල්ද?
ඔව්.
අපව වෙන්න පුළුවන් නේ.
ඔව් දැන් తాවකාලිකව නිදහස් වෙන්න පුළුවන්. මේ බ්‍රහ්ම ලෝකේ ගියා වගේ තමයි. කල්ප ගානක් ඉඳලා ආයෙ එන්න පුළුවන්. ඒ කාලෙට නිදිලා.
ඒක සංකතයක් නේද?
ડોક્ટર සමල්හැවි ડોક્ટર සමල්හැවි රිටර්නබල්ද කියලා අපි ආයි සතර අපායට වැටෙන්න පුළුවන්ද කියන එක නේ සර් ඇහුවේ.
ඔව් දැන් රිටර්නබල් කියන්නේ මේ විමුක්තිය කියන එක දැන් ඒක තාම සංකතයක් නේ තාම නිවනට ගිහින් නැහනේ. ඒකෙන් ආපහු මේ ඩීජෙනරේට් වෙන්න නැත්තම් ඒක නැති වෙන්න පුළුවන්ද කියලා. නැති වෙන්න බෑ නේද? නෑ ඒ තත්ත්වෙට ගියන්න.
මට හිතෙන්නේ නැති වෙන්න බෑ කියලා. මට හිතෙන්නේ නැති වෙන්න බෑ කියලා මට හිතෙනවා විදිර විමුක්තිය
කියලා. මට හිතෙන්නේ මේක අර මේ අර විමුක්ති කටට ළඟට ගිහිල්ලා ඉන්නවා වගේනේ. ඒතර අර ආයේ එන්නේ නැති ඒ පැත්තට හැරෙන හැරිලා ඉන්න වෙලාව වගේ. එතනින් එහා පැත්තට තමයි මේ පැත්තට යන්නේ වගේ මට හිතෙන්නේ.
නෑ මම හිතන්නේ
හැබැයි බ්‍රහ්ම ලෝකේ ඉන්නකොට නම් එම එනවා නේද?
ඒ කියන්නේ සෝතාපන්න නොවිච්ච කෙනාටත් විමුක්තිය තියෙනවා කියන්නේ
නේද? නෑ නෑ සෝතාපන්න වෙනකොට ඒ මොහොතේදී ඒක දකින්න ඇති නේද? ඒ මොහොතේදී ඒ දැකීම ඇති. මේ දැන් ඒ එතන ඇති මේ විමුක්තියක්.
විමුක්තිය කියන්නේ මාර්ගයේ ඇතුලේ තියෙන විදිහට තමයි මට
මාර්ගයේ ඉන්නකොට විමුක්තිය ඇති. හැබැයි ඒක පොඩි ඒක චිත්තක්ෂණයක් නෙවෙයි තියෙන්නේ.
ඔව්. දැන් මට හිතෙනේ විමුක්ති වර්ග දෙකක් ඇති කියලා. ඒ කියන්නේ ඔය බ්‍රහ්ම වගේ වෙන විදිය විමුක්තියයි කියලා. ඒ කියන්නේ අතිවිද්‍ය ඥාන වඩලා විමුක්තියට යන්න පුළුවන් නමුත් මාර්ගයේ නෙමෙයි කියලා. අනේ එතකොට ඒක එක පැත්තක විමුක්තියක්. නමුත් දැන් මෙතනින් කියවන විමුක්තිය නම් මම හිතන්නේ මාර්ගය නෙවෙයි. මොකද ඒක අර ප්‍රතිභාගය නිවන කියලා කියපු නිසා කියලා.
තව එකක් තියෙනවා. ඔය විමුක්තිය වෙන්න ඇති අනික් ආගම්වල කියන විමුක්තිය නේද?
Exactly ඒක තමයි. ඒකනේ කිව්වේ මේ මෙතන කියන විමුක්තිය නෙමෙයි. දැන් විමුක්තිය අපි in general ගත්තොත් හිතන්න පුළුවන්ද මේක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි නිවනට බාර වෙච්ච විමුක්තිය. අනිත් එක ඔය මේ
ඔව්
ඒ කියන්නේ දැන් සීන් කළා මේක කළා මොනවා හරි කළා
ධ්‍යාන වඩන උපරිම යන්නේ
මොන
සංඥාවක්
ආවද රාල අරපාලාන්න
විතරම නේද? සංඥානසකවදි ගහන සාවි මුචන්නේ ඉහෙරම තමයි.
දැන් ඔය බ්‍රහ්ම විහාර වලින් එන්නේ චේතෝ විමුක්ති මෛත්‍රි මෙත්ත චේතෝ විමුක්ති කියලා. එතකොට ඒක තේරුම් ගන්න ඕන ඒක ලෝකෙට අයිති කියන එක.
රිලීස් එකක් නේ.
ඒක වැදගත් පුළුවන්. ඉතින් මේ මාර්ගය නෙමෙයි. ආරි මාර්ගයෙන් ආරක්ෂාංග මාර්ගයෙන් ප්‍රවේශ විමුක්තිය.
ඒක අර කිව්වා වගේ මං හිතන්නේ අර රූප කියපු එක ගක්ක. හොඳයි ඔක දෙකේම විමුක්තිය ගැන කතා කරන්න පුළුවන්.
අර සෝතාපන්න වෙච්ච කෙනා අපෝ සතර අපායට වැටෙන්නේ
නෑනේ. ඔව්. හැබැයි අර මලෝකවල ගියාට සතර අපායට වැටෙන්න පුළුවන්. ඒ
ආදිත්‍ය දුරු
ඒක විමුක්තිය කියලා කියන්නේ ඒකට ඒගොල්ලෝ කියන්නේ බුදුදහමේ එන විමුක්තිය නෙමෙයි ඒගොල්ලන්ගේ සාපේක්ෂව විමුක්තිය කියලා ඒගොල්ලෝ හිතනවා ඒක. මට ඇත්තටම දෙකක් තමයි එතකොට ඒක.
ඔව්.
දැන් මෛත්‍රී බුද්ධ කාර්ය අපේක්ෂා කියන ඒ චේතෝ විමුක්ති වලින් ඒ විමුක්ති වලින් යන්න පුළුවන් බ්‍රහ්ම ලෝකෙට. ඒ බ්‍රහ්ම ලෝකෙට ගිහිලා ආපහු සතර අපායට වැටෙන්න පුළුවන්. නමුත් ඒ ආරයස්ථාංගික මාර්ග සම්මා දිට්ඨිය තුළින් එන මේ විමුක්තිය තමයි නිවරද බව.
දැන් මම මුත්තන කියන්නේ මේ සිල් වේදල්ලේ සම්පූර්ණම කියන්නේ මේ විමුක්තිය ආර මාර්ගය.
ආර මාර්ගය.
ඒක නැත්නම් අවිද්‍යාව විද්‍යාව කතාවක් නැහැ නේද?
තව අපි මේ ඔගොල්ලෝ නැති දවසක පොඩි කතාවක් තිබුණා. අර මගේ එක්ස්පීරියන්ස් එක ගැන මම කිව්වේ. ඒක කියන්න තමයි දැන් මේ ඇවිදිනකොට සක්මන් කරනකොට ලැබුණු එක්ස්පීරියන්ස් එක. අපි අද එදා කතා කරන්නේ මේ සක්මන් භාවනාව ගැන සක්මන් ගැන හිත කල්පනා කරන හැටි.
ඔව්.
මොකද්ද කිව්වේ? කියන්න බලන්න. මතකද?
ඔව් හම්බුද
පොතක් ඒ කියන්නේ අහගෙන ඉඳලා නැහැ මේ අර ඇවිදිනකොට අපිට දැනීමක් තියෙන්නේ
කකුලක් කියලා අපි හිතනවා මේ පොලොවක් කියලා නමුත් අන්තිමට ඇත්තටම ඇති වෙලා තියෙන්නේ පොට්ටබ්බයක් විතරයි.
පොට්ටබ්බයක්. ඒ කියන්නේ ආයතන දෙකක් තියෙනවා එතුනනේ. එකක් කාය ආයතනේ අනිත් එක මන ආයතනේ. ඉතින් මන ආයතනෙන් තමයි ඒක මේ රිසීව් කරන්නේ. ඒක තේරුම් ගන්න. හරිද? හරිද? ඒ කියන්නේ දෙවෙනි ආයතනෙන් තමයි තේරුම් ගන්න එක. නැත්නම් ඇප්‍රීෂিয়েට් කරන්නේ. මේ පොට්ටබේට් පොට්ටබ් කාය ආයතනෙට මුකුත් තේරුම් ගන්න බෑනේ. ඒකෙන්
ඒ කියන්නේ මොකද්ද? මන ආයතනේ තේරුම් ගන්න මොකද්ද කියලා කියන්නකෝ එතකොට පැහැදිලි.
ඔව්. මන ආයතනේ එක හදලා දෙන්නේ. දැන් ඒක මම අවදිනකොට
අද හදලා
තියෙනවා. පින්තූරයක් හදලා දෙනවා.
අද හදලා තියෙනවා.
පින්තූරයක් හදලා දෙනවා.
පින්තූරය. අද පින්තූරය අවදිනකොට.
අවදිනකොට
අවිතා.
ඔව් අවදිනකොට දැන් අපි කවදාවත් අපි අවදිනවා දැකලා තියෙනවද? අපේ හීල් එක දැකලා තියෙනවද?
අන්න හරි ඔය ඒ විතරේ කියලා පටන් ගන්නවා. මන ආයතනෙන් හදන්නේ මොකද්ද? කකුලයි පොළවයි. නේද?
ඔව්.
අය පොළවේ ගැටෙනවා කියන්නේ මන ආයතනෙ. කාය ආයතනෙ නෙවෙයි. ඒකට හදලා දෙන එක මොකද්ද කියනකොට ඒ ලෝකෙට අයිති ටික කියන්නේ.
එතකොට දැන් දැන් අපි අපිට ඒක දැනීමක් ඒ දැනීමෙන් මේ මන ආයතනෙන් පෙන්නනවා අපි ඇවිදිනවා නේ හොඳට කල්පනා කරලා බැලුවොත් අපිට පේනවා අපේ අපි කකුල අඩිය තියලා ඇවිදිනවා අපේ හීල් එක තියෙනවා හොඳට පේනවා හරිද එහෙනම්ද මං කියන්නේ
මහගෙන්නේ
එතකොට
හගනේ
එතකොට මේ මම සපත්තු දෙකක් දාලා යනවනම් මට සපත්තු දෙක පේනවා සපත්තුවේ හීල් එක වැදිලා ඉස්සරහට යනවා පොළවේ ඔක්කොම පේනවා මේ දර්ශනයක් ඇති වෙනවා අර
කාටද පේන්නේ
කාටද පේන්නේ මට පේනවා එදේ මම කවදාවත් දැකලා නැහැ
කොහටද පේන්නේ ඇහැටද පේන්නේ
හිතට පේනවා උනාට මම කවදාවත් මගේ මම පිටිපස්සෙන් දැකලා නැහැ නේ ඇවිදිනවා දැකලා තියෙනවද
ඒ වෙලාවේ කකුල දිහා බලාගෙන නෙවෙයිනේ ඇවිදින්නේ පොඩ්ඩක් ඉස්සරහා බලාගෙන දිනකොට අපේ හිත තමයි පෙන්වන්නේ හදලා මේක නේද
ඔව් ඒක හොඳට හීල් එක තියලා යනවා පේනවා අපි කවදාවත් අපේ හීල් එක දැකලා නැහැ නේ අපි දැකලා තියෙන්නේ අනික් අයගේ හීල්ස් නේ හිතාගත්ත හැකිනේ අපි කවදාවත් අපේ හීල් එක නැත්නම් අපේ කකුල පිටිපස්ස දැකලා නැහැ නමුත්
අපි
යටිපතුල දැකලත් නැහැ අපිට ඒ සේරම පේනවා මේ මේ ඇවිදිනකොට
නෑ දැන් ඕක දැන් අපිට දැනෙනවා ඔන්න පදවීමක් කියලා දැනෙනවා අදවීමක් කියලා දැනෙනකොට ඒ වගේම දැන් අපිට ඕක අපේ හිතට ඕක දැනෙනවා. දැනුනම දැන කලින් අපි දැකලා තියෙනවා මේ මිනිස්සු ඇවිදිනවා කියලා.
අන්න හරි.
ඒක තමයි.
ඒ දෙක එකතු කරලා අපිට හොඳ පින්තූරයක් හදලා පෙන්නනවා. ඔන්න හිත ඇවිදලා බලන්නකො පොඩ්ඩක් මේ ඉස්සරහට හොඳට ඒකල සපත්තුවේ මාරු කරන්න පුළුවන් යන ගමන. සෙලිප්පු දා ගන්න පුළුවන් හයි හීල්ස් දාන්න පුළුවන් ඕන එකක් දාන්න පුළුවන් ඒ යන ගමන හරිද ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම හිතෙන්නේ හදලා දෙන්නේ
ඔව්
තේරෙනවද කියන්නේ ඒ කියන්නේ බොරුවක් නෙමෙයි කරේ ගෙනියන්නේ අපි කවදාවත් දැකලා නැති පින්තූරයක් තමයි මේ පෙන්වන්නේ අපිට
ඒ කීප එක තේරුණාද දන්නේ අර මාරු කරන්න පුළුවන් කීපු එක කොහොමද ගමල් කරන්නේ
තේරෙනවද කියන්නේ ඔයගොල්ලන්ට දැන් හොඳට බලන්න
මේක තේරුණා
සපත්තු දෙකේ හීල් එකේම චේන්ජ් කරන්න පුළුවන් වෙන හොඳ කැන්වස් නැත්තම් මේ සොෆ්ට් ෂූ එකක් දාන්න පුළුවන් නැත්තම් හાર્ඩ් ෂූ එකක් දාන්න පුළුවන් ඒක ටග් ගාලා හිතෙන්න මාරු කරගත්ත හැකි වෙලාවට
ඒ කියන්නේ දැන් නිකන් හිතුවොත් මම මේවත් දෙකක් දාගෙන යනවා කියලා එතකොට පේනවා ඒ වගේ
ඔන්න හිත එක්ස්පීරියන්ස් කරලා බලන්න
සර්. සර් මෙහෙම හිතන්න පුළුවන් සර්ට. කියන්නේ සර් සපතු දෙකක් දාගෙන යන්නේ නැහැ.
ඔව්.
සර් සපතු දෙකක් දාගෙන යන්නේ නැහැ.
ඔව්.
යන්නේ රත්ත්‍ච්ච තාර පාරක.
ඔව්.
හරි?
ඔව්.
සර්ට ඒ කියන්නේ එතකොට ඒ සපතු දෙක දාගෙන යනවා කියලා හිතාගෙන යන්න පුළුවන්ද රත්ත්‍රීම
නැහැ. ඒක 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 ඇත්ත කියන්නේ මම එක්ස්පීරියන්ස් කරේ නැහැ එහෙම. මම සපතු දෙකක් දාගෙන හිටියේ ඒ වෙලාවේ. හැබැයි මට සපතු මාරු කරන්න පුළුවන්.
මාරු කරන්න පුළුවන් සර්.
ඈ?
නමුත් අර වෙනස අපිට ඒ වෙනස කොහොමද අපි ඇබ්සෝබ් කරගන්නේ?
මොන මොන
වෙනස? කියන්නේ දැන් සපත්තුව නැතුව යන්නේ අපි.
ඔව්. ඒක මම
එතකොට හැබැයි
ඒක ඉඳ බස මේ සම්පත් මම ඒක එක්ස්පීරියන්ස් කරේ නැහැ. ඒක න කල්පනා කරේ නැහැ. මම ඇවිද්දේ සපත්තු දාගෙනනේ.
ඒකට ඒකට මම උත්තරයක් දීලා ඉන්නද කම?
ආ දෙන්නකෝ.
ඒ විදිහට ඕනනම් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හොඳටම හිත දියුණු වුණාම.
ඔව් ඒක තමයි ඒක ඒක බලන්න ඕනේ ගිහිල්ලා. මම කරේ නැති නිසා කියන්න බෑ.
හැබැයි මං හිතනවා
ඕක කර ගිනි පා ගන්න.
එක්සැක්ට්ලි ඕක තමයි මං කියන්නේ.
ඔව්. ආවි තමයි. දැන් ගිනි පා ගන්න මේ
ඔගොල්ලෝ ගිනි පාගලා තියෙනවද කවදාද? මම පාගලා තියෙනවා. මම ගිනි පාගලා තියෙනවා.
Really?
ඔව්. මම ගිනි පාගලා තියෙනවා. ඈ?
ඒතර මොකද ඉතින් කොහොමද?
කොහොමද
කරන්නේ? ඇවිදගෙන යනවා.
අකුල පිච්චෙන්නේ නැහැනේ.
නෑ පිච්චෙන්නේ නැහැ. සස්නේ නෑ නේ.
ඒ සෙකන්ඩ් ගානක් තියෙනවා. කියන ඒ සෙකන්ඩ් ගානක් තියෙනවා නම් පිච්චෙන්නේ නැහැ.
ඒක තමයි. මේකයි වෙන්නේ. සාම හැබැයි දුවන්න බෑ. සාමාන්‍ය යන ගානට යන්න ඕනේ. එතකොට මොකුත් වෙන්නේ
නැහැ. කොහොමද ඒව වෙන්නේ?
ඇවිදලා බලන්න. ඇවිදලා බලන්න.
මොකද භාවනාවක්?
නෑ භාවනාවක් මොකුත් නැහැ. නිකන් ඇවිදලා බලන්න මොකුත් වෙන්නේ
නැහැ. හැබැයි නා වෛද්‍ය විද්‍යාත්මක මේකකුත් තියෙනවා නේද? ඒ කියන්නේ ඒක පිච්චෙන්න නම් ඒ කියන්නේ සෙකන්ඩ් ගානක් තියෙන්න ඕනේ කකුල පිච්චෙන්න මයි.
ඒක කරපු කාලේ තමයි අපිත් කරේ ඒක.
හැබැයි ඔව් මං අහලා තියෙනවා හැබැයි අර ඕක ටෙස්ට් කරන්න ගිහිල්ලා මේ විද්‍යාවෙන් අපේ අර කවුද කාලෝ ෆොන්සේකා කකුල් පුච්ච ගත්තයි කියලා.
නෑ ඒ ඒ ඒ
ඉතින් ඉස්සෙල්ලා කරා ඉතින් චෙක් කරානේ කවුද කවුද අර
රවි
කවුරු
නෑ ඔය කාලේ ඒ කාලේම තමයි අපි කරේ ඒක. හරිද? ඇත්තටම කියන්නේ දුවන්න හැදුවොත් හරි හෙමින් ගියොත් හරි පිච්චෙනවා. සාමාන්‍ය ගානට ගියොත් වාදුර යන්න බෑ. අඩි 100ක් විතර යන්න බෑ. අඩි දෙකක් තුනක් යන්න පුළුවන්. ඒ කියන්නේ 100% කියන්න බෑ. හැබැයි පිච්චෙන්නේ නැතුව යන්න පුළුවන් දනවා පොඩ්ඩක්. එච්චරයි. මුකුත් වෙන්නේ නැහැ.
කමල් දැන් කමල් අත්දැකීමෙන් කියන්නේ ඉතින්
ඒක. ඔව් ඒක එතනින් ඒක නවත්තමු. අර අපි කතා කරපු එක මේ දැන් හෙට ඔව් නම් අපි කීපයක අත්හදා බලන්න හොඳේ ඇවිදිනකොට ඒ පින්තූරේ හොඳට පේනවා හිතට. ඒ කියන්නේ අපි කවදාවත් දැකපු නැති දෙයක් ඒ දකින්නේ අපි. අඩිය අපේ කකුල අඩිය අපි කවදාවත් දැකලා නැහැ නේ ඇවිදිනවා. දකින්න විදියක් නැහැ නේ කොමටවත් ඇවිදිනකොට. නමුත් අපිට හොඳට හිතාගත්ත හැකි යනවා පේනවා මේ ඇවිදිනවා. මොකද අපි අනික් අයගේ කකුල් දැකලා තියෙන නිසා. ඒකෙන්
ඔය කියන්නේ මේ මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කමක්.
ඔව් කියන්නකෝ.
ඒ කියන්නේ දැන් ඉතින් ඇවිදිනකොට හිතට පේනවා මේ නිකන් යටිපතුල පොළොවේ ගෑවෙනවා. හිත. අපි කවදාවත් දැන් මේ මොහොතේ අපිට යටිපතුල පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇවිදිනකොට යටිපතුලක් මීට කලින් දැකලත් නැහැ. එනාට දැන් ඇවිදිනකොට නිකන් මතක් කරනකොට ඒ කියන්නේ එතන සිහිය තියෙනකොට අපිට පේනවා මෙන්න මේ විදිහේ කකුල මෙහෙම තියෙනවා නේද?
ඔව්.
අන්න ඒ කතාව මම හිතන්නේ කොහමද කියන්නේ.
ඔයගොල්ලොත් එක එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. තව එකක් ඔයගොල්ලන්ගේ මේ සාක්කුවකට අත දාගන්න බලන්න.
හරි දාගත්තා.
දාගෙන දැන් ඔයගොල්ලන්ට අත පේනව නේද හොඳට? හිතේ.
පේනවා.
ඔකට මුද්දක් හැම දාන්න බැරිද?
නෑ.
පුළුවන් නේද?
ඈ?
ඒක නේද? කොහොමද ඒ? ඒ ඒකද වෙන ඈ? ඒ ඒ මුද්දේ ගල්ලේ මාරු කරන්න පුළුවන් නේද? කිසි කරදරයක් නැද්ද? හිතේ.
අර රෝගී ඕනෙක
සර් කියන්න සර් හිතන් කියන්න එතකොට මේ හැම දෙයක්ම අපි හිතෙන්ම හිතෙන් විතරක්ම කරනවා ලෝකේ හදන්න හිතෙන් විතරයි කියන අදහසක්ද
නෑ ඒක තමයි ඒක අපිට පෙන්න අපිට පේනව නේද ඒක අත අත හොඳට අත පේනව නේද තමුන්ගේ
දෙන්නේ අපිට
ඈ නෑ නෑ හිතෙන්
සම්පත් මේ මම දන්නවා සම්පත් අහන්න හදන ප්‍රශ්නේ මේක ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕන සම්පත් දැන් අපි තර්ක කරන්න ගියාට අහුගින්නේ නෑ ඔක.
ඒකලා නේද එතන තමයි මට මාව හිරලා තියෙන්නේ එතන තමයි සර් මට. එතන හිරවීමක් තියෙනවා එතන.
ඔයා මෙහෙම කරන්න දැන් මම ඔය වෙනදා කියනවනේ ඔය දැන් අපි. බාහිර රූප වලට බලන හැටිනේ ඔය ආයතන වලින් කියන්නේ. එහෙන් එකපොඩ්ඩ දෙයි හිතෙන් හදලා දැක්කා. අනෙන් අහපු සද්දෙට හිතෙන් රූපේ හැදුවා මොම මොම කී කියා කියන්නේ. එළියෙත් තියෙන ඒවටනේ දැන් ඕකම කරන්න ඕන අපේ ශරීරයටත් දැන් ඔහොම ඉන්න ගමන් උනත් දැන් අපි ඇහෙන් බලන්නේ නැතුව දැන් වා ඉන්න ඉරියව්ව වට හිතට පේනව නේද
ශරීරය
ඔව් ඒක පේන්නේ හිතටද ඇහැටද
හිතට
තත්ත්වෙන්නේ මොකද්ද හිතෙන් හදපු දෙයක් නේද
හිතෙන් හදපු දෙයක්
දැන් හදපු දෙය ඔය ශරීරයක් වෙන්න බෑනේ අල්ලන්න පුළුවන් එකක් වෙන්න බෑනේ නේද මන ධම්ම මනෝ විඤ්ඤාණ
ඔසත්
ඒකට ඔතන සිහිය නුවණ නැති හින්දාමයි අපි විශ්වාස කරන්නේ මේ දැන් මං ඉන්න හැටි තමයි මේ දැනගස්තේ කියලා ශරීරේ කියන්නේ ඇත්තටම ඔය ශරීරේ තියෙන හැටි නෙමෙයි දැනගෙන තියෙන්නේ හිතෙන් පෙන්නපු එක.
ඔක
හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒ කියන්නේ දැන් ඔක S2 වහගෙන වාට හිතත හැකි. දැන් ශරීරේ තියෙන හැටි. කොහොමද මේක පේන්නේ? S වහගෙනත් පේනවනම්. මේක එළියේ තියෙන එකක් වෙන්න පුළුවන්. ඔය පේන දේ. ඇනේ හිතට දැන් හදන එක නිතරට ඊළඟට බලන්න ඔය දැන් ඇත්තටම ශරීරේ තියෙනවා කියමුකෝ ඒ ටික හොඳට ඇස් දෙක වහගෙන ඔයා බලන්න දැන් ශරීරේ කියලා කියන්නේ කොයි තැන්වලටද දැනෙන තැන් ටික වලටනේ නිකන් හිතෙන් වෙන් කරන්න ඔය දැනෙන තැන් ටික
ඔහේරි ගැටීමක් තියෙන තැනක් තමයි දැනෙන්නේ ස්පර්ශයක් වෙච්ච තැනක්
තමයි ඒ තැන් ටික අපි වෙන් කරලා ගත්තොත් නිකන් ඩොට්ස් ටිකක් නේද
තියෙන්නේ
ඔව් ඔව් ඒ ඔයකට ශරීරයක් කියන්න
පුළුවන් මුළු ඇඟම නෙමෙයි
ඔව් ඒක තමයි දැන් අපි දැනෙන ටික තියනවා කියලා ගත්තොත් ඒ ටිකටවත් ශරීරය කියන්න පුළුවන්ද අත් ගන්න තියර graph එකක් plot කරනවා වගේ වැඩක් නේද ඔය?
අනිවාර්යෙන්ම සර්. ඒ කියන්නේ අපිට මොකක් හරි touch වෙන තැනක අපි ඒක ඒ feeling එක මත ඉඳගෙන මුළු අනිත් ඔක්කොම build කර ගන්නවා අනිත් ටිකක් තියෙනවා කියලා.
ඒක වටා අඳිනවා. අනිත් එක ඕක තව විදිහකින් කියනවා නම් හුඟක් වෙලාවට කිසිම දෙයක් දකින්නේ නේද? ඕනම දෙයක් දකින්නේ මේ ආයතන එක්ක හයම තුලින් එක්ක එහෙම නැත්නම් කීපයක් එකතු කරලා කලින් අපිට දැනගත දේ එකතු කරලා ඒ දෙකෙන් තමයි නේද අපි මේ මුළු ලෝකෙම පරිහරණය කරන්න කියන එක නේද ඔය කියන්නේ?
අනේ හරි.
එතකොට ඕක ඒ කියන්නේ ලෝකය නැති කරන්න නම් අපි දැන් මේ දෙක නිසා නම් මේක ආවේ ඒකට අපි දැනගන්න ඕනේ හරි අපි දැන් කලින් දැක්කම දෙයක් නැහැ මේ ආයතන ටිකත් එකතු කරේ නැත්නම් මේ එකක් නැති වෙනව නේද කියලා නේද
ඔව්
ඒක හොඳ එක්ස්ප්ලනේෂන් එකක් ඔය.
ඒක හැබැයි ඒක නැති වෙනවා කියලා හිතනවට වඩා දැනගන්න දෙයි බලන්න.
Exactly, exactly. නැති වෙනවා නෙමෙයි. යා, ඒ කියන්නේ මේ හැම ඔව්.
අපි දැනගත්තු දේ ඇත්තද?
ඔව්, exactly. දැනගත්තු දේ ඇත්තද?
ඔව්. ඕගලන් ඕක ප්‍රැක්ටිස් කරලා බලන්නකෝ. එතකොට ඕගලන්ට තීරේ හුඟක් ඔය මම අපිට දැනෙච්ච එක. මේ මට දැනුන දේ අපි ඒ කතා කරේ ඒකයි අපි මම ඒක දැම්මේ නෑ ඩිස්කෂන් එක ඔකට මොකද මේ අපිටම කතා කරලා කතා කරන්න පුළුවන් වෙන්න. අපි පැය භාගයක් විතර ගැන කතා කරා ඉඳ දවසක ඔගොල්ලෝ හිටින් නැති වෙලා. මේ
අංග ඕන්නම් තව ඕකෙම කතා කරපු හින්දා තව තව එක්ස්පෙරිමන්ට් කියන්නම් කරලා බලන්න ඕක.
කියන්න සර් කියන්න.
ඇස් වහගෙන හොඳට එක එක වෙලා විදි තමන් එක එක ඉරියව්වෙ ඉන්නකොට බලන්න දැන් ශරීරයේ තියෙන්නේ මොන වගේද. ඒක දැනගත්තේ කොහොමද? එතකොට පෙයි ඔය හිතෙන් හදලා එළියෙන් තියපු එක කියන එක. ඊළඟට අර මං කියපු ඩොට්ස් ටිකක් විතරයි අපි මේ මොහොතේ ඇත්තටම දැනගන්නේ. ඒ කියන්නේ කාය ස්පර්ශය දැනෙන්නේ මුළු ශරීරෙම දැනෙන්නේ නැහැ නේ. තැන් කීපයක විතරනේ දැනෙන්නේ. ඔය දැනෙන්න ටික උදව් කරගෙන තමයි අපි දැන් ශරීරයේ තියෙන හැටි හදාගන්නේ. අර පරණ අද්දකීමත් එකතු කරලා. පරණ අද්දකීම් ටික එකතු කළේ නැත්නම් ශරීරයක් හදන්න පුළුවන් ද ඔය දැනෙන ටිකට? ඊළඟට අපි බැරි වෙලාවත් නිකන් මේ පරණ අද්දකීම පොඩ්ඩක් වෙනස් කළොත් අර කමල් කිව්වා වගේ සපත්තු මාරු කළා වගේ පොඩ්ඩක් බලන්න නිකන් ශරීරේ වෙන හැඩයක් දාලා ඔය දැනෙන ටිකට.
විකාර කරන්න පුළුවන්.
වඳුරෙක්ගේ වගේ බල්ලෙක්ගේ වගේ ඉතේ කැමැති එකක් දාලා බලන්න. කමල්දර සපත්තු මාරු කළා වගේ ශරීර ටිකක් මාරු කරන්න පුළුවන්.
ඒක ඔය එකෙන් පෙන්නන්නේ කියන්නේ අපේ හිතෙන් තමයි මේක හදලා දෙන්නේ කියලා.
ඔව් ටිකක් ප්‍රැක්ටිකලි කරන්න ඕන මේ කවුද?
ඇත්ත
ඇත්ත. හරි මේක දැන් ලේසියෙන් ගැලවෙන්න බෑ මේ අපි ඉන්න මුලාව.
නෑ ඒ මේ මේ ඔකටම කියන්නේ මේ මේක මේ මේක මට දැනিলা තමයි මම මේ මේ රවිත කිව්වේ. ඊට පස්සේ තමයි මේ අපි කල්පනා කරලා බලනකොට ඒක හොඳ විදියක් නේ. අපිට මේ අවබෝධය ඇති කරගන්න.
ඔව්.
අපි කීපව තව දේවල් කරලා බලන්න. එක එක විකාර මේ මේ ෂේප් මේ මොකක්ද ඒකට කියන්නේ ශාරීරික එක එක විදිහට කියන්න පුළුවන් හිතෙන්. එතකොට බලන්න අපි නිදා ගන්නකොටේම අපි නිදා ගන්නකොට දැනෙන්නේ ඒ ශරීරයේ ඒ ප්‍රෙෂර් එකෙන් නේද අපි දැනගන්නේ අපි නිදාගෙන ඉන්නවා කියලා. අපි ඇවිදිනවා කියලා දැනගන්නේ මේ කකුල් දෙකේ මාරු වෙන එකෙන් නේ. ඒක තමයි හිටගෙන ඉන්න කකුල් දෙකම තියෙනවා නේ බර. දෙක
මාරු වෙනවා. එතන ආයතන වෙන් කරන්න.
වෙන් කරන්න පුළුවන්.
පස්සෙන් කාය ස්පර්ශයෙන් දෙන්නේ දැනීමක් විතරයි. ඊට වඩා දෙයක් දෙන්න බෑ. දැනීම කියන එකේ තැනක්වත් නෑ ඇත්තටම. තැනක් හැඩයක් අල්ලන්න පුළුවන් ගතියක් මොකක්වත් නෑ දැනීම කියන එකේ. දැනෙනවා විතරයි.
එක විඤ්ඤාණයක් නේ.
අනිත් මොනවා හරි කියනවා නම් ඒව මන ආයතනෙන් දාපු ඒවා. ඕක ගැන කල්පනා කරන්න ගිහින්.
එහෙම කියන්නේ විඤ්ඤාණයක් කියුවොත් විඥාන කියන්නේ දැන ගැනීමක් කියන එකක් නේ. ඒතකොට මොකක් හරි එකට රිලේට් කරනවා. සාධේකට දැනීම කියන එක විඥානයකුත් නෑ නේද සර්?
ඔව් දැන් විඥාණයෙන් කරන මායාව තමයි අපි බාර අරගෙන තියෙන්නේ. මේ ශරීරය දැනගත්තා කියන්නේ විඥාණයෙන් කියපු එක. ඇත්තටම දැනගෙන තියෙන්නේ ශරීරක හැඩයක් නෙමෙයි අර දැනීම් ටිකක් නම් දැනගෙන තියනා නේද? ෆයිර්ස් පස්සෙ
එතකොට ඒ දැනීම් ටික දැනගන්න එකයි ඊට පස්සේ දැනගත්තේ ඒ දැනීම් ටික අපි එළියට දාන එකයි ඒක නාම රූප දෙක එකට හදලා ඒකේ විපල් ඒක පෙන්වන එක තමයි විඥාණයෙන් කරන්නේ හරියටම ඒතරම ඒක මුලා වෙනවා අර මුලින් දැනීම් ටික එන්නේ කොහොමද
අපතන මේ මෙහෙමයි ওই වචන මේ මේ මට වැරදිලා කියුනේ වචන ටික නොදා ඕක බලන්න ඒකේ වචන ටික උන්නම් අරගන්න අර යං සංජානාති තං විතක්කේත යං විතක්කේති තං පපංචේති කියන අන්න එතෙන්ට විතරක් ගන්න. ඒකට අපි මේ කල්පනා කරන විතක්ක
විතක්ක
කල්පනා කරන්නේ අර දැනුන දේ ගැන. හඳුනාගත්ත ස්වභාවයක් ගැන දැන් කල්පනා කරනවා. කල්පනා කිරීම මත තමයි ප්‍රපංච
හැදෙන්නේ.
ඔව්. ආය ආයතනෙන් දැනීමක් විතරයි දෙන්නේ. දැනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා අපි ප්‍රපංච ටික හදනවා. ප්‍රපංච කියනකොට මතක තියාගන්න මොකද්ද? මේ හිතේ හදපු එකක් කියන එක දන්නේ නැහැ. එළියේ තියෙන දෙයක් කරලා. ඒ කියන්නේ අපි ශරීරය කියන දෙයක් හදනවා දැන් ප්‍රපංචය.
ඔව්.
ඒ හදවනන්නේ හිතට හිතෙන් හදපු දේ හිත දැනගත්තා විතරනේ. ඕක අල්ලලා බලන්න බෑනේ. ප්‍රපංච කරාම අල්ලන්න පුළුවන් ෆිසිකල් දෙයක් බවට පත් කරන
හැබැයි ප්‍රපඤ්ඤයක් ඇති කරන්න නම් මේ කලින් දැනගත්ත දෙයක් මේකට එකතු කරන්න ඕනනේ
දැන් අපි දැන් අන්නාසි සූදාක් ආවොත් අන්නාසි කියන එක එතකොට ඉස්සරහම නිකන් එන්නේ මොකද්ද සූදා ඊට පස්සේ අන්නාසි එතකොට අන්නාසි කලින් අන්නාසි ගැන දන්නවා ඒක දැනගත්ත ඉතින් කලින් කොහොම පස්සේ පස්සට යන්න පුළුවන්
ඔව් එතන දැන් ප්‍රපංචයක් හැදෙන්න හේතු තියෙනවා හේතු ප්‍රත්‍ය.
ඔව්
ඒකට උදව් වෙන දේවල්. ඒ එකක් තමයි පෙර අද්දකීම් ටික.
ඔව්.
හරි. හැබැයි ඒක එක එක ප්‍රත්‍යක් විතරයි. තව ප්‍රත්‍ය වෙන දේවලුත් තියෙනවා ඒකට. දැන් පෙර එකම දැනගත්තා නෙවෙයි ඔය. පෙර එකත් උදව් කරගත්තා. දැන් එන සංඥාවත් උදව් කරගත්තා. අද දැන් එන සංඥාව ගැන හිතන්න ගිහින් තමයි කලින් එක ඉදලා ගත්තේ මෙතෙන්ට. ඊළඟට ඒ දෙක කම්බයින් කරලා අලුත් එකක් හදනවා.
ඔහොම.
ඔය දැන් දැනගන්නේ අලුතෙන් හදන එක. මේ මොහොතේ හදන එක. මේ මොහොතේ හදපු එකට තමයි ධම්ම කියලා කියන්නේ. ඒක මන ධම්ම මනෝ. ධම්ම කියන්නේ මේ මොහොතේ සිද්ධියක්. ඒ සිද්ධිය හදාගන්න අපිට පෙර අද්දකීම උදව් වුණා, දැන් ගන්න සංඥාවක් උදව් වුණා. ඒකයි දැන් යං සංජානාති තං විතක්කේති. යම්ක් අඳුනගනීද ඕක ගැන දැන් කල්පනා කරනවා. කල්පනා කරනකොට පෙර අද්දකීම් ටික මෙතෙන්ට අරන් මේකට සම්බන්ධ කරනවා. එතකොට ධම්ම කියන එක අලුත් සංස්කරණයක්. තර මන ධම්ම කියනකොට මේ මොහොතේ සිද්ධියක්. ඒකට අතීතයේදී උදව් වෙලා තියෙන්න පුළුවන්. එනකට මේ මොහොතේ හිතෙන් හදපු එක තමයි මේ මොහොතේ දැනගන්නේ.
මනයි දැන් එන සංඥාවයි දෙක එකතු කරලා තමයි ධම්ම කියන එක
හදන්නේ. ඒකකොට නිමිත්ත කරගෙන නිමිත්ත ඉම්ප්‍රූව් කරලා නෑ පිටින් එන සංඥාවයි නිමිත්තයි අරගෙන හදලා ධම්ම හදනවා. හරි. ඒ දැන් පේන්නේ එතකොට ධම්ම.
දැන් මනසට අරමුණු වෙන්නේ ධම්ම. දැන් හැට රූප වගේ මනසට ධම්ම. එතකොට ඒක දැනගන්නේ මනෝවිඤ්ඤාණය. හරි. ඒත් මනෝවිඤ්ඤාණෙත් නිකන් ඉන්නේ නැහැ. එයත් මායාකාරයෙක් නේ. එයා ඕක එළියේ තියෙන දෙයක් කරලා පෙන්නන්නේ. හිතේ හදපු දේ දැනගත්තට එයා ඒක කියන්නේ නැහැ. එයා කියන්නේ ඔය දැනගත්තේ අර එළියේ තියෙන දෙයක්. දැන් අපි කකුලේ රිදීමක් දැනෙනකොට දැන් කාය ආයතනෙන් දැනෙනවා විතරනේ. ඕක කකුලේ රිදෙනවා කියන එකටපත් කරන්නේ අර මන ධම්ම මනෝවිඤ්ඤාණ තුලින්. ඒ කියන්නේ දැනෙන දේ ගැන හිතන්න ගිහිල්ලා එතකොට පෙර අද්දකීම මත තමයි කකුලක රූපයක් ඔතෙන්ට එන්නේ. කකුල මදුරු එක්කනවා කිව්වොත් මදුරු වගේ රූපෙත් ඔතෙන්ට එනවා. ඒකත් පෙර අත්දැකීමක්. ඔය දෙකම උදව් වෙලා මේ මොහොතේ ධම්ම කියන එකක් හදලා ඕක තමයි දැන් හිතට පේන්නේ. හිතට අරමුණු වෙන්නේ. ඒක දැනගන්නවා මනෝ විඥානෙ. ඒ දැන ගැනීම තුළ විඥානයේ තියෙන මායාකාරී ස්වභාවය තමයි ওই දෙකම දැන් එළියේ අල්ලන්න පුළුවන් දේවල් කරලා පෙන්නන්නේ. ඒකට ශරීරයට අයිති රූපත් හදනවා, බාහිර රූපත් හදනවා. ඒකට ওই විදිහට තමයි අපි ලෝකේ හදන්නේ. ඔය හදපු දේ අපි ඇත්තම කියලා බාරගන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. මේ දැනගත්තු දේ.
එතෙන්දී පොඩි මේක අප මේ අපිට වෙන වැඩීමක් තියෙනවා. දැන් වසන්ත කිව්වාගේ අන්නසේ කිව්වහම අපි කිව්ව අන්නසේ ගෙඩියක් අපි ඇස්ලි පියාගෙන අපි ප්‍රොජෙක්ට් කරනවා. අපිට අල්ලනකොට කටුව ඇනෙනවා කියලා. හැබැයි අපි ප්‍රොජෙක්ට් කරපු විදිහටම ඒ විදිහට වෙනවා. එතකොට අපි ආ ඉස්ටැබ්ලිෂ් වෙනවා. අන්න එතෙන්දී තමයි අපි රැවටෙන්න. මට ඒක තමයි හොයාගන්න බැරි එක. අපි ප්‍රොජෙක්ට් කරනවා මෙහෙම වෙයි කියලා. ඒ විදිහටම වුණාට පස්සේ අපිට ප්‍රූව් වෙනවා හිතපු විදිහ හරි. ඔව්
සායත්‍ර ගැටගැහෙලානේ.
ඒක වෙන්නේ ආයතන පිරිසිඳ දැකලා නැහැ. ආයතන පිරිසිඳ දකින්න කියන්නේ දැන් මං කියන්නේ ඇහැට කරන්න පුළුවන් වැඩේ කනට කරන්න පුළුවන්ද? දැන් නේද? ඇහැට පාට දකින්න පුළුවන් වුණාට ඇහැට සද්ද අහන්න බෑනේ. කනට සද්ද අහන්න පුළුවන් වුණාට කනට පාට දකින්න බෑ. එතකොට ආයතන ටිකේ තියෙනවා ඒවයි විෂය වෙනස්. එක්කෙනෙකුට විෂය වෙන එක තව කෙනෙකුට විෂය වෙන්නේ නැහැ. හරි. ඒ විදිහට ආයතන ටික වෙන් කර ගන්න ඕන පිරිසිඳ දැකීමේදී. එතකොට තේරුම් ගන්න ඇහෙන් කරන වැඩේ කනට කරන්නත් බෑ, නාසයට කරන්නත් බෑ, දිගට කරන්නත් බෑ, කයට කරන්නත් බෑ. ඇස් දෙක පියාගෙන අල්ලලා බලන්න. පාට පේන්නේ නෑ. අපේ හිත තමයි මේ පුළුවන් කියලා කරන මත්තමකට පිය මුලා කරන්නේ. ඒ ආයතනයකට තව ආයතනකින් කරන දෙයක් කරන්න බෑ. එතකොට අපි දැන් එහෙන් දැකපු දේ අල්ලන්න පුළුවන් කියලා හිතන එකම මෝඩකමක්. මොකද ඒක ආයතන දෙකක්. ඒක හරියට ඇහෙන් කරපු වැඩේ කණිනුත් කරන්න පුළුවන් කිව්වා වගේ වැඩක්. ඒවයි අර ගෝචර භූමි වෙනස්. ඕක අපේ පරණ අර ලෝකෙට අයිති පුරුද්ද හින්දා තමයි අපිට හිතලා තියෙන්නේ නෑ නෑ මේ එකකින් කරන එක අනිත් එකිනුත් පුළුවන් කියලා. ඒ හේතුව තමයි ඊළඟට ආයතනයක් වෙන වෙනම ආරම්භ බැලුවොත් මම පෙන්නන්නේ දැන් ඇහෙන් දැකලා එළියේ තියෙන දේවල් දැනගන්න පුළුවන්ද? දැන් ඇහෙන් මොනවා හරි උපද්දලා දෙන දේ තමයි මනස දැනගන්නේ. නේද? දැන් අපි එළියේ තියෙන පාට දැනගත්තා කිව්වට ඒක නෙමෙයිනේ ඇත්ත සිද්ධිය. ඇහි හැකියාව අනුව උපද්දලා දීපු දේ තමයි හිත දැනගෙන තියෙන්නේ. ඒ විදිහට බලන්න එතකොට ඔය විදිහට ආයතන ටික වෙනම වෙනම බලනකොට පේනවා මේ එක ආයතනයකටවත් එළියේ තියෙන දේ දැනගන්න බෑ. හැමතිස්සෙම ආයතනයක හැකියාව අනුව උපදලා දෙන සංඥාවක් ගැන හිත හිතනවා. ඔය දෙය තමයි වෙන්නේ. ඒතර හිත හිතනවා කියන්නේ මනසෙන් හදපු දේ මනස දැනගන්නවා. ඒක හිත ඇතුලේ වැඩ. මන ධර්ම මනෝ විඥාන කියන එක. අපි ඔතන සිහිය නුවණ නැති හින්දාමයි ඔය එළිය දෙයක් දැනගත්තා කියලා විශ්වාස කරන්නේ. ඒක තමයි ප්‍රපංචය කියන්නේ. ඒතර යං හිතක් කේති තම් ප්‍රපංචේති. නැවේ ප්‍රපංච වෙන තැන කඩන්න තමයි මේ හිතෙන් හදපු දෙන්නේ ඔය එළියෙන් තිබ්බේ කියන තැන හොඳට බලන්න කියන්නේ මෙනෙහි කරන්න ප්‍රැක්ටිස් කරන්න ඕන. එකයි ඕක ඒ ප්‍රැක්ටිස් කිරීම තුලමයි ඔය අවබෝධෙන්නේ. එකයි මම ඒ සම්පත්ත කියන්නේ මේක ටිකක් ප්‍රැක්ටිස් කරන්න එතකොට ඔය එන ප්‍රශ්න ටික ටික නැති වෙනවා. පරණ පුරුද්දට ආයේ ඕක ගැට ගහලා පෙන්නනවා. ඒකයි ඔය මේ ප්‍රශ්න එන්නේ. ඒ හින්දා තමයි දැන් ඔතන අර ටාගට්ටම අහුවෙන්නේ නැහැ. මේක හරි පරිස්සමෙන් බැලුවේ නැත්තම්. මේක ටිකක් මේක පුරුදු කිරීමත් එක්ක තමයි මේක කියා දෙන්න පුළුවන්. නැත්තම් මේ ටාගෙන් විතරක් හොයන්න ගියත් ආයේ අපිට මුලා අමතක කරනවා. ටිකක් ටිකක් මොකද අපේ සංසාර පුරුද්දනේ බලවත් ලෝකෙට අහුවෙන විදිහට හිතන එක.
රූපාටත් ඔය ප්‍රොබ්ලම් එක තිබුණා නේද?
කමන්න ඉතින් මේ
රූපා
ප්‍රශ්න
ඔය ප්‍රශ්නේම තියෙන තිබුණා නේද? මේ ඉස්සරලා ඔය මම කියනකොට
ඔව් දැන් තාම ඉතින් සම්පූර්ණ විසඳුනේ නැහැ. ඉතින් තාම උත්සාහයක් ගන්නවා. ඒක නේ
ආමිතිය හරේ. ඔව් ආයතන වලට බලන්න පුරුදු වෙන්න. මම ඔය හැමතිස්සෙම කියන්නේ ඔය අමාරු එකෙන් පටන් ගන්න නෙමෙයි. පද්දේ ඇහෙන එකට රූප දාන එක හදන්න පටන් ගන්නකො. දැන් ඔය අපේ වසන්ත දැන් අන්නාසි කියනකොට අපිට අන්නාසි ගෙඩියක් පේනවනේ. දැන් මේක අන්තන කවුරුත් ඉන්න තැන අන්නාසි ගෙඩි නැතුව ඇති. මේ මාත දැන් අර කොහොමද ඒක මැවුනේ? ඇහුන්නේ සද්දයක් විතරනේ.
තේරෙනවා මේ පරණ පුරුද්ද මේ අර පෙර පුරුද්ද වැසුර කියන එක තේරෙනවා. නමුත් ඒක හරියටම අල්ලගන්න බැරුණා.
ඒක තමයි. දැන් ඒ වෙලාවට අපි ඔක අර සද්දෙට ඔක ප්‍රැක්ටිස් කරන්න ලේසි. ඒක සද්ද සංඥාවේ කොහොමවත් රූප නැහැ. එනකොටම හිතෙන් දාපු එකක්මයි. එතකොට තේරුම් ගන්න හිතෙන් හදපු එක හිත දැනගත්තා නම් ඒක එළියේ තියෙන දෙයක් වෙන්න බෑ. ඒක නිකන් අර හීනයක් දැක්කා වගේ වැඩක්. දැන් ඇත්තම කිව්වොත් අපි අන්නාසි ගෙඩිය දැන් දැක්කේ හීනේ. ඇත්තට නෑ.
පොඩක් න්යාවේ. පොඩක්
ඒක හරි. දැන් වසන්තගේ පැත්තෙන් සුවඳ අපිට වචන විතරයි පස්ති විතරයි. අපි ඔක්කොටම මැවුණා අන්නාසි අන්න අතනයි අල්ලන්න ඕනේ.
කොහොම අන්නාසිගෙන් ලෝකයක් හැදුවා තමාගේ තමාට සාපේක්ෂව අන්නාසිගෙන් අත්දැකීමත් එක්ක. ඔව්
ඒ
අන්නාසි නොවෙන්න පුළුවන් නේද? අන්නාසි සෝන් තියෙන කොලොන් එකක් වෙන්නත් පුළුවන්
නේ. ඔව් ඒ වසන්තගේ
කොහෙද නිකෝසියාවල තියනවද ඒව? අන්නාසි කොලොන්
එනම් ඒ වගේ උදාහරණයක් කිව්වේ මම.
තියෙන වෙයි තියෙන දේවල් හැටි වැළුවම තියෙනවා. ඕන ස්මෙල් එකක් දැන් හදන්න පුළුවන් ජර්මනි
ආටිෆිෂල් ෆ්ලේවර්ස් තියෙන ඉතින් ආටිෆිෂල් ෆ්ලේවර්ස්
ෆ්ලේවර් එකක් හදනවා ස්මෙල් එකක් හදනවා.
ඒ ස්මෙල් එකෙන් තමයි ෆ්ලේවර් ගන්නෙත් වැඩි හරියක් නේද? ඔව් දැන් මේ රහත් එක්ක
මන් දන්නේ නැහැ. ඔය දෙකම කරන්න පුළුවන් අපි රවට එන තාක්කල් මේ ආයතන වලට. නැතනම් මේ
අතෝසෙන් දැන් ඒ ඉන්ඩස්ට්‍රි එක කරන්නේ මුලා කිරීමක් නේ.
ඔව් ඔව්
තනිකර මේ කරන්නේ ඒක නේ.
ඉන්ඩස්ට්‍රි එක විතරක් නෙමේ ඔය ඇඩ්වර්ටයිසින් සේරම කරන්නේ අපි ආයතන ටික අල්ලගෙනනේ.
අර මේ
ඇවිල්ලා
මේක සම්පත් පින්තූරයක් දැම්ම නේද දවසක්? ඔයා මොකද ඒක පින්තූරේ මොකද්ද මතකද?
ඔව් සර් බීස්ලා වගේක් යන එකක්
බීස්ටෝන් හැදෙන්න එක ගන්නම් ඉන්න මම ගන්නම් පොඩ්ඩක් පෙන්නන්න දෙක කොහෙද ඉන්නේ සම්පත්
ඔය ඉතින් අපි දැන් ආයතන ගැන සිහිනවන පිහිටනවා කියන්නේ ඕකේ මුල පටන් ගන්න තැනටම යන්න ඕනේ.